नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नैदं अत्त कथं बिम्बं नैदं परकथं अघं हेतुं पटिच्चसंभूतं हेतुभङ्गा निरुज्यति यथा अन्यतरं बीजं केते वुतं विरूहति पटवीरसञ्च आगम सिनेहञ्च तदुभयं एवं कन्दा च धातुयो च आयतना इमे हेतुं पटिच्च सम्भूता हेतुभङ्गा निरुज्यतीति। සද්දා බුද්ධි සම්පන්න පින්නතුනි, අදත් අපි මේ ඉරිදා දවසේ උදේ එකතු වෙලා ඉන්නවා. එකතු වෙලා ඉන්නේ මොකක් සඳහාද? මෙන්න මේ ආධුනික පිරිසක් විදිහට අපි පුළුවන් විදිහට මෙන්න මේ හිත වඩන විදිය, එහෙම නැත්නම් මේ සතිය වඩන විදිය පිළිබඳ පොඩ්ඩක් සාකච්ඡා කරන්න තමයි එකතු වෙලා ඉන්නේ. ඉතින් වෙනදාට වැඩිය පැය භාගයක් කලින් අද අපි එකතු වෙලා ඉන්නවා. මොකක්ද හේතුව? ඒකට යම්කිසි වැඩි වේලාවක් ගන්න කියලා යම් කිසි අදහසක් ඉල්ලීමක් ඉදිරිපත් වෙච්ච නිසා අපි අද පැය භාගයක් කලින් මේ වැඩසටහන පටන්ගෙන තියෙනවා. එතකොට පැය කහමාරක වගේ කාලයක් අපි වැය කරන්න බලාපොරොත්තුෙන් තමයි මේ එකතු වෙලා ඉන්නේ. මොකද්ද? මෙන්න මේ තමුන්ගේ පුහුණුව පිළිබඳ යම් කිසි සාකච්ඡාවක් සඳහා. ඉතින් මුලින් අපි විනාඩි 30ක් වගේ අරගෙන ඒ යම් කිසි ධර්ම දේශනාවක් සිද්ධ කළා. ඊට පස්සේ මෙන්න මේ තමුන්ගේ කමටහන් ගැටලු, ඒ මතුවෙච්ච ප්‍රශ්න පිළිබඳ සාකච්ඡා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ විදිහට පැය එකහමාරක වගේ කාලයක් ගත කරන්න තමයි අපේ බලාපොරොත්තුව. ඉතින් මුලින්ම අදත් මම කැමති යම් කිසි ධර්ම දේශනාවක් සිද්ධ කරලා, යම් කිසි පැහැදිලි කිරීමක් සිද්ධ කරලා මේ වැඩේ පටන් ගන්න. ඉතින් අද අපි මෙන්න මේ විදිහේ දෙයක් ගැන හිතන්න කල්පනා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මොකද්ද මේ ලෝකේ මිනිස්සු මේ ජීවත් වෙනවා අපිට දකින්න පුළුවන්. ඉතින් අතීතෙත් වර්තමානෙත් යම් කිසි නුවණැති කෙනෙක් ඉන්නවනම් මේ ජීවිතය ගැන යම් කිසි විදිහක කල්පනා කරලා මෙන්න මේකේ සත්‍යතාවය හොයාගන්න ගොඩක් වෙලාවට උත්සාහවත් වෙනවා. ඒ විදිහ උත්සාහයක් දරනවා. මොකද්ද මේ ජීවිතේ? කොහොමද මේක ඇති වුනේ? කොයි විදිහටද මේක ඇති වුනේ කියලා යම් කිසි පරීක්ෂණයකට මේ පිරිස යොමු වෙනවා. ඉතින් ඒ නුවණැත්තන්ගේ ස්වභාවය. ඉතින් එහෙම පරීක්ෂණ කළාට මොකද? හැම වෙලේම සත්‍යම හම්බ වෙයි කියලා විශ්වාසයක් නැහැ. හැම වෙලේම මේකේ ඇත්ත ස්වභාවයම හොයාගන්න පුළුවන් වෙයි කියලා විශ්වාසයක් නැහැ. එහෙම අපිට විශ්වාසයක් තියන්න බෑ. මොකද අපි හැම වෙලේම පරීක්ෂා කරන්නේ මෙන්න මේ ඉන්ද්‍රියන්ට සාපේක්ෂව. අපිට දැනෙන දේවල් වලට සාපේක්ෂව තමයි අපි පරීක්ෂා කරන්නේ. එතකොට යම් කිසි කෙනෙක් එහෙම හිතලා මතලා පරීක්ෂා කළා, යම් කිසි දිට්ටියක් ගත්තට, යම් කිසි අදහසක් ගත්තට අපිට ඒකට එක විදිහකට දොසක් කියන්නත් බෑ. මොකද හේතුව? අන්න අර තමුන්ට දැනෙන තේරෙන විදිහට තමයි මේ අදහස ගත්තේ. තමුන්ට දැනෙන තේරෙන විදිහට තමයි මේ තීරණය ගත්තේ. ඉතින් එතකොට අපිට කියන්න බෑ මේක වැරදි කියලා. මොකද ඒ පුද්ගලයා යම් කිසි විදිහක පරීක්ෂාවක් කරගෙන යම් කිසි විදිහක හැකියාවකින් තමයි මේ තීරණය අරගෙන තියෙන්නේ. මේ තමුන්ට දැනෙන තේරෙන විදිහට යම් කිසි පරීක්ෂණයක් කළා තමයි මේ තීරණය අරන් තියෙන්නේ. ඉතින් එහෙම නොයෙකුත් අදහස් උදහස් ඒ පුද්ගලයෝ ඇති කරගන්නවා. එහෙම නොයෙකුත් දිට්ටි මේ පුද්ගලයෝ ඇති කරගන්නවා. මොකද අර තමුන්ට දැනෙන තේරෙන විදිහට පරීක්ෂා කරලා බලනවා. පරීක්ෂා කරලා බලලා මේ විදිහේ තීරණයක් කියලා යම් කිසි තීරණයකට යොමු වෙන්න ඉඩ තියෙනවා. ඉතින් දැන් අතීතේ ගත්තත් ඔය දේව දෙවියෙක් මත පදනම් වෙලා හැදිච්ච ආගම්වලත් මෙන්න මේ වගේ ස්වභාවයක් තමයි අපිට දකින්න තියෙන්නේ. මේක බැලූ බැලුවත් බොහෝම නිකන් පර්ෆෙක්ට් විදිහට මවලා තියෙනවා. කිසිම අඩුපාඩුවක් නැතුව මවලා තියෙනවා. ඉතින් යම් කිසි දෙයක් අපි හිතමු පරීක්ෂා කරලා බැලුවොත් ඒකයි හදන්න පුළුවන් හොඳම විදියට හදලා තියෙනවා. කිසිම අඩුපාඩුවක් නැතුව හදලා තියෙනවා. ඉතින් මේ පුද්ගලයා කල්පනා කරනවා මේක මේ යම් කිසි අපිට වැඩිය උසස් යම් කිසි ජීවියෙක් විසින්, අපිට වැඩි උසස් දෙවි කෙනෙක් විසින් මවපු දෙයක් තමයි මේක කියලා අන්නිතී යම් කිසි අදහසක් හිතට දාගන්න. ඉතින් ඒ අදහස ඔස්සේ කටයුතු කරගෙන යනකොට ඒක මත පදනම් වෙලා අනතාව අනුගාමිකයෝ පිරිසක්, ඒ වගේම ඒ අදහස තව තව අදහස් එකතු වෙලා අන්න යම් කිසි ආගමක් බිහිවෙන්න පුළුවන්, දේව ආගමක් බිහිවෙන්න පුළුවන්. ඉතින් ඒ දේව ආගමක ප්‍රධානම කණු දෙකක් මත තමයි ඒ වගේ ආගමක් පදනම් වෙන්නේ. මොකද්ද පළවෙනි දේ? එක මැවුන්කාර දෙවි කෙනෙක් ඉන්නවා. එක මැවුන්කාර දෙවි කෙනෙක් ඉන්නවා. එන්නේ දෙවියෝ තමයි මේ ලෝකේ ඉන්න උතුම්ම කෙනා. එතකොට තව දෙවිවරු ඉඳියත් ඒගොල්ලෝ එච්චර ගණන් ගත යුතු කට්ටිය නෙමෙයි. අර අපි කියන දෙවියන් වහන්සේ තමයි මේ ලෝකේ මවපු කෙනා, මේ ලෝකේ උතුම් කෙනා. අනිත් දෙවිවරු ඉඳියට අන්න ඒගොල්ලෝ එච්චර සැලකිය යුතු කට්ටිය නෙමෙයි ඉඳියත් කියලා කියනවා. මොකද දැන් එහෙනම් පළවෙනි අදහස මොකද්ද? වන් ත්‍රූ ගෝඩ් කෙනෙක් ඉන්නවා. අන්න ඒක තමයි පළවෙනි අදහස. ඊට පස්සේ කියනවා මොකද්ද දෙවෙනි අදහස විදිහට? මෙන්න මේ දෙවියන් වහන්සේයි අපේ අතර යම්කිසි ගිවිසුමක් තියෙනවා. ඒ දෙවියන් වහන්සේ අපිව බේර ගන්නවා. අපි මේ ස්වර්ණ ස්වර්ග භවනට අපේ ජීවිතේ පමුණව ගන්න අපිට උදව් කරනවා මේ උන්වහන්සේ කියන විදිහට ඉඳියොත් කියලා. ඔන්න ඔය විදිහට කරුණු දෙකක් මත පදනම් වෙලා යම්කිසි දේවාගමක් නිර්මාණය වෙන්න පුළුවන්. ඒ විදිහේ දිට්ටියක් ගන්න පුළුවන්. මොකද්ද හේතු වුනේ? අන්න මේ ජීවිතය ගැන යම්කිසි පරීක්ෂණයක් කරා. මේක මේ කොහොම ඇති වෙච්ච දෙයක්ද? මොකද්ද මේක කියලා පරීක්ෂණයක් කරයි. මේ හේතුවෙන් තමයි මේ වගේ දෙයක් ඇති වෙන්න පුළුවන්. ඊළඟට තව කෙනෙක් දැන් අලුත් උපකරණ පාවිච්චි කළා. යම්කිසි අණුවක් දෙයක් අන්න ඒ යම්කිසි අන්වීක්ෂයක් ඇතුළට දාලා බැලුවොත්, ඒ විදිහේ ස්ලයිඩ් එකක් ඇතුළට දාලා බැලුවොත් අන්න ඒකෙත් මේ හිතා ගන්න බැරි තරම් පර්ෆෙක්ට් විදිහටම අවලා තියෙනවා. කිසිම අඩුපාඩුවක් නැතුවම අවලා තියෙනවා. ඊළඟට දුරේක්ෂයක් අරගෙන බැලුවත් වටපිටාව දිහා බැලුවත් අන්න මේ වගේම ලෝකම අවලා තියෙනවා. මේ වගේම තරු තියෙනවා. ඉතින් හිතනවා අනේ මේක නම් කවුරු හරි මවපු දෙයක් වෙන්න ඕනේ. මේක මෙහෙම ස්වභාව ධර්මයෙන් මේ විදිහට ඇති වෙන්න විදිහක් නැහැ කියලා යම් කිසි හැඟීමක් ඇති කරගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට මෙන්න මේ පරීක්ෂණ කරන කට්ටිය හරි මතේම හොයාගනී කියලා අපිට කියන්න බෑ. හරි දෙයට මේ යොමු වෙයි කියලා අපිට කියන්න බෑ. මොකද හේතුව අන තමුන් ඒ යම් යම් දිට්ටි අරගන්නවා, යම් යම් අදහස් උදහස් අරගන්නවා, ඒවා මත පදනම් වෙලා යම් කිසි විශ්වාසයක් ගොඩනගා ගන්නවා. එහෙම විශ්වාසයක් ගොඩනැගුවට පස්සේ මොකද වෙන්නේ? අන්න ඒක වෙනස් කරනවා කියන එක ලේසි පහසු දෙයක් නෙමෙයි. මොකද මේ තැනැත්තා පරීක්ෂා කළා තමයි ඒ තීරණේ අරගත්තේ. පරීක්ෂා කළා තමයි ඒ කට්ටිය ඒ තීරණේ අරගත්තේ. ඉතින් ඒ වගේ පිරිසක් වෙනස් කරන්න හරි අමාරුයි. ඉතින් අර බුදුරජාණන් වහන්සේ අර බ්‍රහ්මජාල සූත්‍රේ මෙන්න මේ විදිහේ දිට්ටිගත කට්ටිය පෙන්නලා, ඒ එක එක මතවාද පෙන්නලා, මොකද්ද මේ හැම එකක්ම නිෂ්ප්‍රභා කරන්නේ කොහොමද, මේ හැම එකක්ම අවලංගු කරන්නේ කොහොමද, මේ හැම දෙයක්ම මේ ඉන්ද්‍රියන් මත පදනම් වෙලා ගත්ත දේවල්, මේ ඉන්ද්‍රිය වලින් ලැබිච්ච තොරතුරු මත පදනම් වෙලා ගත්ත දේවල්, එතකොට මේ ඉන්ද්‍රියන්ගේ මායාවට අසු වෙලා ගත්ත දේවල් කියලා තමයි මේ හැම එකක්ම ප්‍රතික්ෂේප කළා දාන්නේ. මේ එක එක්කෙනා අරගෙන තියෙන විවිධ දිට්ටි පෙන්නලා එකින් එක ප්‍රතික්ෂේප කරනවා. මොකද්ද මෙන්න මේ ඉන්ද්‍රියන් මත පදනම් වෙලා තමයි මේකත් හදලා තියෙන්නේ ඉන්ද්‍රියන් මත පදනම් වෙලා කියලා අන්න ඒ විදිහට ප්‍රතික්ෂේපයක් කරනවා. ඉතින් ওই විදිහේ දෙයක් මේ ලෝකෙ තියෙනවා. ඉතින් අර බුදු කෙනෙක් පහළ වෙලා යම්කිසි මාර්ගයක් අපිට පෙන්වලා දෙන්න උත්සාහ කරනවා. නමුත් අන්න අර නුවණැත්තන්ට ගෝචර වෙන මාර්ගයක් තමයි මේක. අර විදිහට පරීක්ෂණයක් කරන්න යොමු වෙච්ච කෙනෙක්ට ගෝචර වෙන මාර්ගයක් තමයි මේක. ඉතින් මේ විදිහ අවස්ථාවක් අපිට ධර්මයේ අහන්න තියෙනවා. අන්න අර සේලා කියන ඒ මෙහෙණින් වහන්සේ කෙනෙක් යම්කිසි කාලෙක ඒ සවැත් නුවර පිණ්ඩපාතේ වැඩලා තමුන්ගේ දවල් ආහාරය සම්පූර්ණ කරගෙන අන්න ඒ විවේකයෙන් ඉන්න පොඩි නැප් එකක් දාන්න කියමුකෝ. පොඩි නැප් එකක් දාන්න යනවා අන්දවණය කියලා ඒ අසල තියෙන යම් කිසි වනයකට. ඉතින් ගිහිල්ලා ගහක් යට වාඩි වෙලා ඉතින් මේ විවේකයෙන් ඉන්නවා. ඉතින් අර වෙනදා මේ කාන්තාවන්ට තියෙන අර වැඩ රාජකාරි නැහැ. මොනවාද දවල්ද උයන්න, දරුවන් මේන්ට කෑම හදන්න, දරුවෝ එක්කගෙන ඉන්න ඒව නැහැ. ඒ වෙනුවට මොකද්ද? අන්න පිණ්ඩපාතේ ගිහිල්ලා යම්කිසි ආහාරයක් හිඟාගෙන අර සුපුරුදු කාන්තාවන්ගේ වැඩ ඉක්මවලා තමයි මේ මෙහෙණින් වහන්සේ ඉන්නේ. ඉතින් ආහාරයක් හිඟාගෙන ඇවිල්ලා කාලා අන්න විවේකෙන් නැප් එකක් දාගෙන ඉන්නවා. විවේකෙන් ඉන්නවා. ඉතින් එහෙම ඉන්නකොට යම්කිසි වෙච්ච සිදුවීමක් තමයි තියෙන්නේ. අර විදිහට අර කැලෑවක තනියෙන් ගහක් යට වාඩි වෙලා ඉන්නකොට වෙච්ච සිදුවීමක් තමයි තියෙන්නේ. ඉතින් බලන්න මේ කාන්තාවක් තමයි මේ ඉන්නේ. ගහක් යට වාඩි වෙලා ඉන්නේ. කැලෑවක ඉන්නේ. ඉතින් බොහොම වෙනස් විදිහේ ජීවිතයක් ගත කරන කෙනෙක්. අර විදිහට එදිනෙදා වියුම් පියුම් කටයුතු වලින්, දරුවෝ බලා ගන්න කටයුතු වලින්, රැකිරක්ෂා කටයුතු වලින් දුරස් වෙච්ච කෙනෙක්. අන්න මේ විදිහට විවේකයෙන් ඉන්නවා. විවේකයෙන් ඉන්නවා. ඉතින් එහෙම ඉන්නකොට මෙතන සඳහන් වෙන්නේ මොකක්ද? දන්නා මාර දිව්‍ය පුත්‍රයා. ඉතින් මාර කියන වචනේ විවිධ විදිහට පාවිච්චි වෙනවානේ. මෙතන සඳහන් කරන්නේ මාර දිව්‍ය පුත්‍රයා. ඉතින් මේ දිව්‍ය පුත්‍රයා ගැන කියනවා නම් මෙයා කියන්නේ මොකද්ද? කාම ලෝකෙටම අධිපති දෙවියා තමයි මේ ඉන්නේ. මුළු කාම ලෝකෙටම අධිපති දෙවියා තමයි ඉන්නේ. සක්‍රයා එහෙම පලාතක ඉන්නේ නැහැ. මෙයා එක්ක මෙයා අන්න සක්‍රයා කියන්නේ අපි කියන්නේ පළවෙනි දිව්‍ය ලෝක දෙකට අධිපති කියලානේ. එකයි දෙකයිනේ. මෙයා එහෙම නෙවෙයි තව හතරක් උඩට යනවා. මුළු හයටම අධිපති තමයි මේ. ඉතින් ඇවිල්ලා මොකද්ද? මෙන්න මේ භික්ෂුණීන් වහන්සේ මේ විදියට අර ගෙදර දොරේ වැඩ නොකර, ළමයින්ගේ වැඩ නොකර, උයන පියන වැඩි නොකර මේව විවේකයෙන් බොහොම පහසුවෙන් වාඩි වෙලා ඉන්නවා දැකලා මෙන්න මේ භික්ෂුණීන් වහන්සේට මොකක් හරි පැටලෙව්වා නම් හොඳයි, මොකක් හරි දෙයක් ඔලුවට දැම්මා නම් හොඳයි, මොකක් හරි අර දේව නිර්මාණවාදයක් වගේ දෙයක් ඔලුවට දැම්මා නම් හොඳයි කියලා යම් කිසි විදිහක අමුතු විදිහේ ප්‍රශ්නයක් අහනවා. මොකද්ද මේ අහන ප්‍රශ්නේ? කේ නිදං පකතං බිම්බං කන්නු බිම්බස්ස කාරකෝ, කන්නු බිම්බං සමුප්පන්නං කන්නු බිම්බං නිරුජ්ජති. ඔන්න ඔය විදිහේ ප්‍රශ්නයක් අහනවා මෙන්න මේ මෙහෙණින් වහන්සේකින්. එතකොට බලන්න මේ ප්‍රශ්නේම වර නැගෙන විදිහටම, මේ ප්‍රශ්නේම අහන විදිහට මෙන්න මේ මාරයා කියන්නේ බැලුවාම සෑහෙන යම්කිසි දැනුමක් තිවිච්ච කෙනෙක්, මේවා පිළිබඳ යම්කිසි අදහසක් තියෙන කෙනෙක්. මේ අහනවා මෙන්න මේ බිම්බය, මේ බිත්තරේ, එහෙම නැත්නම් මේ අපිට පෙනෙන මේ ජීවය, මේ කවුද මේක, මේ කවරෙකු විසින් මවන ලද්දක්ද? මේ බිම්බය කවරෙකු විසින් මවන ලද්දක්ද? මේ බිම්බයේ කාරකයා කවුද? කවුද මේක හැදුවේ? කුමක් නිසා මේ බිම්බය හට ගන්නවද? කුමක් නිසා නිරුද්ධ වෙනවාද කියලා තමයි අහන්නේ. එතකොට මේ අහන්නේ මොකද්ද? මේක මේ දෙවියෙක් මවපු දෙයක්ද? මේක කොහොමද මේ ඇති වුනේ කියලා අන්න අර අපි කලින් කතා කරපු අර වැරදි දිට්ටි පැත්තට අරගෙන යන විදිහේ ප්‍රශ්නයක් තමයි අහන්නේ. මේ බිම්බය කවරෙකු විසින් මවන ලද්දක්ද? කවුද මේකේ කාරකයා? කොහොමද මේක ඇති වෙන්නේ? කොහොමද මේක නිරුද්ධ වෙන්නේ කියලා අන්න අර පාඩුවේ ඉන්න අර මේනින් වහන්සේගෙන් අහනවා. ඉතින් එතකොට මේ මෙහෙණින් වහන්සේ පොඩ්ඩක් වාඩි පිටවල්ලා කල්පනා කරන කවුද මේ විදිහට ප්‍රශ්න අහන්නේ කියලා අන්න යම් කිසි තේරුම් අරගෙන මෙන්න මේ විදිහේ මට වැරදි දික්තියක් දාන්න කරන වැඩක් තමයි කියලා වගේ යම් කිසි තේරුම් අරගෙන අමුතු විදිහේ මේ ධර්මයට ගැළපෙන විදිහේ පිළිතුරක් දෙනවා. එතන සඳහන් කරනවා නයිදං අත්ත කතං බිම්බං නයිදං පරකතං අගං හේතුං පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති. මේ බිම්බය, මේ කියන බිත්තරේ තමා විසින් කරන ලද්දකුත් නෙමේ. මේක මම කරපු එකකුත් නෙමේ. ඊට පස්සේ සඳහන් කරනවා නයිදං පරකතං අගං, මේ විනාශය, මේ වෙහෙස අනුන් විසින් කරන ලද්දකුත් නෙමේ. අනුන් විසින් කරන ලද්දකුත් නෙමේ. හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති. මෙන්න මේ හේතු නිසා ඇතිවෙච්ච ඵලයක් තමයි මේ තියෙන්නේ. හේතු නිසා ඇතිවෙච්ච දෙයක් තමයි මේ තියෙන්නේ. අන්න හේතුව නැති කරොත් ඒක නිරුද්ධ වෙලා යනවා, ඒක නැති වෙලා යනවා කියලා අන්න අර මේ ධර්මයට අනුකූල පිළිතුරක් දෙනවා. ඊට පස්සේ මාරෙට් උනත් මේක තේරුම් ගන්න අමාරුයි වගේ නා, තේරෙන්නේ නැත්තම් කියලා දෙන විදිහේ තව පැහැදිලි කිරීමක් කරනවා. මොකද්ද කියන්නේ? යතා අඤ්ඤතරං බීජං කෙත්තේ වුත්තං විරූහති පඨවි රසංචාගම්ම සිනේහංච තදූපයං. යම්සේ කෙතෙහි වපුල බීජයක්, කෙතෙහි බීජයක් වැපිරුවාම, ඒ විදිහට දැම්මහම අන්න මොකද වෙන්නේ? පඨවි රසංචාගම්ම සිනේහංච තදූපයං. මෙන්න මේ බීජේ පෘථුවි රසයත් ඒ වගේම ජලයත් අරගෙන යම්සේ වැඩෙයිද කියලා අන්න අර උපමාවක් ගෙනහැර දක්වනවා. කෙතෙහි වපුල බීජයක් යම් කිසි විදිහක පෘථිවි රසයත් ජලයත් ප්‍රයෝජනෙට අරගෙන වැඩෙයිද, ඒවං කන්දාච ධාතුයෝ චච ආයතනා ඉමේ හේතුම් පටිච්ච සම්භූතා හේතු භංගා නිරුජ්ජති. අන්න එසේම මේ ස්කන්ධයෝද, මේ අර පංච උපාදානස්කන්ධය කියලා අපි කියන්නේ, එහෙම නැත්නම් ස්කන්ධයෝද, එහෙම නැත්නම් මේ ධාතුද, එහෙම නැත්නම් මේ ආයතන හයද, අන්න මේවා හේතුව නිසා හටගත්තා, හේතුව නැති කරපුවාම නිරුද්ධ වෙනවා කියලා සඳහන් කරනවා. එතකොට අන්න බුදුරජාණන් වහන්සේගේ අදහසට අනුව, මතයට අනුව පිළිතුරක් මෙන්න මේ මාරයට ලබා දෙනවා. එතකොට මේ කියන කතාව අන්න අර අපි මුලින් කියපු පරීක්ෂණේ තමයි මේ අහන්නේ. මෙන්න මේහෙම දෙයක් අපිට බලන පාරට පේනවා. තමුන් දිහා හැරිලා බැලුවොත් හැම වෙලේම මේ යම්කිසි කෙනෙක් ඉන්නවා වගේ, යම්කිසි දෙයක් තියෙනවා වගේ, මෙන්න මේ විදිහට බිම්බයක් තියෙනවා වගේ, බිත්තරයක් තියෙනවා වගේ අපිට හිතෙනවා, ජීවයක් තියෙනවා වගේ අපිට හිතෙනවා. ඉතින් බලන පාරක් ගානේ අපිට මේක අත්දකින්න පුළුවන්. ඉතින් කෙනෙක් අර විදිහට මේක කවුරු හරි වෙන කෙනෙක් මවපු දෙයක්, එහෙම නැත්නම් මේක මම කරගත්ත දෙයක්, අන්න ඒ විදිහට තමුන් මෙන්න මේක කොහොමද තීරණය කරන්නේ, කොහොමද මේක සලකන්නේ කියලා නොයෙකුත් අදහස් උදහස් ගන්න පුළුවන්. නමුත් අන්න මෙතෙන්දී අපේ මේ ධර්මයට අනුව කොයි විදිහටද මේක හිතන්න ඕනි කියලා පැහැදිලි කරලා දෙනවා. මෙන්න මේ හැම වෙලේම තියෙන මේ ජීවය, එහෙම නැත්නම් මේ බිම්බය කොහොමද මේක ඇති වුනේ කියලා පැහැදිලි කරලා දෙන්න උත්සාහ කරනවා. ඉතින් ඔය ජීවය ගැන කියනකොට විවිධ විදිහට පෙන්වන්න පුළුවන්. එක විදිහකට මේ ස්කන්ධ පහක් විදිහට පෙන්වනවා. පංච උපාදානස්කන්ධය කියලා පෙන්වනවා. එහෙම නැත්නම් ධාතු හයක් කියලා පෙන්වනවා. ධාතු අර ධාතු විභංගේ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ පුරුෂය, මේ මිනිසයා කියන එක්කෙනා ධාතු හයකින් හැදිච්ච දෙයක්. ධාතු හයකින් හැදිච්ච දෙයක් කියලා අන්න ගෙනහර දක්වන ධාතු විදිහට. එහෙම නැත්නම් ආයතන හයක් කියලා පෙන්නනවා. මේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මෙන්න මේ ආයතන හය තුල තමයි මේක පවතින්නේ කියලා පෙන්නලා දෙනවා. ඔන්න ඒ විදිහට නොයෙකුත් විදිහට මෙන්න මේ ජීවය, මේ බිම්බය පිළිබඳ තමයි මේ අදහස් කරන්නේ. අන ස්කන්ධ පහ විදිහට පෙන්වන්න පුළුවන්. එහෙම නැත්නම් ධාතු හයක් විදිහට පෙන්වන්න පුළුවන්. එහෙමත් නැත්නම් ආයතන හය විදිහට පෙන්වන්න පුළුවන්. මෙන්න මේවා හැම එකක්ම හේතුව නිසා හටගත්තා, හේතුව නැති කරාම නිරුද්ධ වෙනවා කියලා තමයි අන්න මායයට දෙන පිළිතුර. මායයට දෙන පිළිතුර අනේ විදිහේ පිළිතුරක් තමයි ලබා දෙන්නේ. ඉතින් බලමු අපි මේක අපේ ශක්ති ප්‍රමාණයෙන් තව ටිකක් පැහැදිලි කරගන්න උත්සාහ කරන්න. තව ටිකක් මේක කොහොමද කියලා කල්පනා කරගන්න අපි උත්සාහයක් ගමු. ඉතින් මුලින්ම කිව්වොත් දැන් මේක මේ හේතුව නැති කරාම මෙන්න මේක නැති වෙලා යනවා කියලා මෙතන සඳහන් කරනවා. හේතුවක් නිසා හටගෙන තියෙනවා, හේතුව නැති කරාම මේක නැති වෙලා යනවා කියලා සඳහන් කරනවා. ඉතින් කොහොමද හේතුව නැති කරන්නේ කියලා ප්‍රායෝගිකව වැඩට බැහැගත්ත පිරිසක් තමයි මෙතන එකතු වෙලා ඉන්නේ. මෙන්න මේ හේතුව නැති වුණා නම් හොඳයි කියලා වැඩට බැහැගත්ත පිරිසක් තමයි එකතු වෙලා ඉන්නේ. ඉතින් එතකොට අපිට කිව්ව හැකි මේ විදිහේ දෙයක්. අපි මේ හැමදේම උත්සාහ කරන්නේ මෙන්න මේ හේතුව නැති කරන්න. අන්න ඒකට දරන උත්සාහයක් තමයි අපි මේ සිහිය පිහිටගෙන කරන්නේ. සිහිය පිහිටවාගෙන තමුන් කෙරෙහි අවධානයකින් ඒ වැඩ කටයුතු කරන්න උත්සාහ කරනවා. ඒ විදිහට වැඩ කටයුතු කිරීම තුළින් මෙන්න මේ තියෙන දේ නිරුද්ධ කරන්න, නැති කරන්න, මේ දුක කෙලවර කරන්න තමයි අපේ උත්සාහය. ඉතින් එතකොට කෙනෙක් හිතන්න පුළුවන් මේ වගේ දෙයක් මෙහෙම සැහැල්ලුවෙන් මේ විදිහට බොහොම සරලව කරන්න පුළුවන්ද කියලා ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. ඉතින් ඒක විදිහක සාධාරණ ප්‍රශ්නයක්. නමුත් ඇත්තටම මේක මේ සැහැල්ලුවෙන් හිමිහිට කරගෙන යන වැඩක්. අර වේගෙන් ගිහිල්ලා දවසෙන් දෙකෙන් මේක කරලා ඉවර කරන්නත් බෑ. සිහිය පීටවගෙන පොඩ්ඩක් නිකන් ෂේප් එකේ කාලේ ගෙවාගෙන හිමීට වැඩේ අතාරින්නෙත් නැතුව ටිකෙන් ටික කරගෙන යන්න ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා මේක අවුරුදු 7ක් එක දිගට පුරුදු කරොත්. මෙන්න මේ විදිහට සිහිය පීටවන වැඩේ අවුරුදු 7ක් එක දිගට පුරුදු කරොත් මේක කරලා ඉවර කරන්න පුළුවන් කියලා සඳහන් කරනවා. ඉතින් ඒක වේදීයක අර තමුන් වහන්සේටත් බුද්ධත්වය ළඟා කර ගැනීම සඳහා අවුරුදු 7ක් ගියා හින්දා ඒක මත පදනම් වෙලා කියන එකක් වෙන්න පුළුවන් සමහර විට. මොකද අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කළා. අන්න අර 7 වෙනි අවුරුද්දේ තමයි මේක ළඟා කරගත්තේ. හැබැයි එහෙම කියලා නවතින්නේ නැහැ. අන්න උඹලට මාර්ගය පෙන්වන්න මම ඉන්නවා. මම මාර්ගය පෙන්වන්න දන්නවා. ඒකින් ද අවුරුදු 6 පුළුවන් කියලා කියනවා. 6 පුළුවන් කියනවා. 5 පුළුවන් කියනවා. ඕමම අඩු කරගෙන අඩු කරගෙන ඇවිල්ලා අවුරුද්දටම අඩු කරනවා. අවුරුද්දටම අඩු කරනවා. ඉතින් අපි හිතන අවුරුද්දක්වත් කරන්න වෙයි කියලා. නෑ ඊට පස්සේ අන්න මාස වලට අඩු කරගෙන එනවා. ඕමම ඇවිල්ලා අන්තිමට දවස් 7 පුළුවන් කියලා තමයි වැඩේ කෙලවර කරන්නේ. වැඩේ අහවර කරන්නේ. ඉතින් ওই විදිහට යම් කිසි ටිකෙන් ටික වඩන ප්‍රතිපදාවක් තමයි තියෙන්නේ. මොකද්ද වඩන ප්‍රතිපදාව? න සිහිය පිහිටෝගෙන හෙමිහිට තමන්ගේ වැඩ කටයුතු කරගෙන ඉන්නවා. සිහිය පිහිටවන්න බැරි වුණා කියලා දුකක් කරදරයක් ගන්නෙත් නැතුව හෙමිහිට පොඩ්ඩක් උත්සාහ කර කර ඉන්නවා. අර තැරැන්දි ඉන්නවා. ඉතින් කෙනෙක් හිතනවා මේක මෙහෙම කරගෙන යනකොට කෙනෙක් ගොඩක් වෙලාවට අධෛර්යයට පත් වෙන හේතුවක් තමයි මොකද්ද? මෙන්න මේ ස්වභාවය, තමුන්ගේ හිතේ ස්වභාවය, තමුන්ගේ හිතේ නැතිය දකින්නකොට කෙනෙක් හිතනවා මොකද්ද මේකනම් කරලා ඉවර කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. මේකනම් කරලා අහවර කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. මම මේ දරන උත්සාහය බොරු වැඩක් කියලා තමයි ගොඩක් වෙලාවට හිතෙන්නේ. මේක කොච්චර කරත් පාලනය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා තමයි හිතෙන්නේ. ඉතින් එහෙම හිතන එක සාධාරණයි. මොකද්ද මේ ඔක්කොම කරලා මේ කෙලෙස් ඔක්කොම එකින් එක මේ පව් ඔක්කොම අතීතයේ ඔක්කොම ගෙවලා අහවර කරන්න කිව්වනම් අවසන් කරන්න කිව්වනම් අන්න ඒ විදිහට කරන්න බැරි වැඩක් කියලා හිතන එක සාධාරණයි. නමුත් අපි එහෙම කරන්නේ නැහැ. අපි මේක ගහන්නේ අමුතු ක්‍රමයකට. මේක මේ ගරිල්ලා ක්‍රමයකට තමයි මේකට පහර දෙන්නේ. මේ මාහරයට ගහන්නේ අමුතු විදිහකට. එහෙම නැතුව අර පව් ඔක්කොම ගේවලා ඒ විදිහට සාධාරණ විදිහට මේක බේරුම් කරන්න යන්නේ නැහැ අපි. ඒ වෙනුවට අපි ගරිල්ලා ක්‍රමයකට තමයි ගහන්නේ. ගරිල්ලා ක්‍රමයකට තමයි ගහන්නේ. ඉතින් අර බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා මාරයක පාරක් කියනවා. ඔය මේ මාරයම තමයි මොකද්ද කියන්නේ? අන්න කියනවා මේ පංච උපාදානස්කන්ධය කියන ඒවා ඔක්කොම මගේ. මහාන ඔය රූපයක් තියෙනවනම් වේදනාවක් තියෙනවා නම් සංඥාවක් තියෙනවා නම් සංස්කාරයක් තියෙනවා නම් විඥානයක් තියෙනවා නම් ඔය ඔක්කොම මගේ. ඉතින් ඒකෙන්ද මහාන උඹ මගෙන් බේරිලා ගියා කියලා එහෙම හිතන්න එපා කියලා මාරයා කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ පිළිතුර මොකද්ද? අනේ ඔහේගෙනම් ඔහේ ගන්න හොඳ නෑ නෝ දොස් කියන්න වගේ කතාවක් තමයි කියන්නේ. ඔයාගෙනම් ඔයා තියාගන්න මං කියන්නේ ඕවා මගේ කියලා කියනවා. ඉතින් ඒකෙන්ද තමයි මොකද්ද අහන්න මැරිලා ගිය දවසේ තමයි හරියටම නිවන අත්දකින්නේ. මොකද්ද මෙන්න මේ තියෙන පංච උපාදානස්කන්ධෙත් කෙලවර වෙලා ගියා. අහවර වෙලා ගියා. ඉතින් ඔන විදිහට ගරිල්ලා ක්‍රමේට ගහන එකක් තමයි තියෙන්නේ. කොහොමද ගහන්නේ? අනේ වෙන වෙන දේ ගැන සිහියෙන්, එන එන කෙලෙස් ගැන සිහියෙන්, වෙන වෙන දුක් පීඩාව ගැන සිහියෙන් පොඩ්ඩක් මේ වැඩේ කරගෙන ඉන්නවා. කාලයක් තිස්සේ මේ වැඩේ කරගෙන ඉන්නවා. දවසක් දෙකක් තුනක් සතියක් දෙකක් මාසයක් දෙකක් නෙමෙයි. ඒ විදිහට අර අවුරුදු ගණන් කරනවා. මුකුත් වැඩකුත් නැහැ. මේක බැලුවම ආස හිතෙන්නෙත් නැහැ. නමුත් ටික මේකම කර කර ඉන්නවා. ඕක හොඳ ලස්සන උපමාවක් තියෙනවා. මොකද්ද? අන්න අර අපි පොඩි කාලේ ගියා TV එකේ කාටුන් එකක්. මොකද්ද? සූරපප්පා. සූරපප්පා එකේ තියෙනවා මේ කාටවත් කරන්න බැරි වැඩ 12ක්. තියෙනවා. ඉතින් මෙන්න මේ සීසර්ට මේ පප්පලගේ ගම අල්ලන්න බෑ කවදාවත්. සීසර්ගේ කාලේ කතාවක් තමයි මේ කියන්නේ. මේ පප්පලගේ ගම අල්ලන්න බෑ. මොකද ඒකට හේතුව මේගොල්ලෝ මේ අරිෂ්ටයක් ගහලා තමයි ෆයිට් කරන්න එන්නේ. තහනම් උත්තේජක කියන්නේ. තහනම් උත්තේජකයක් ගහලා තමයි ෆයිට් කරන්න එන්නේ. ඉතින් කවදාවත් දිනන්න බෑ. ඉතින් සීසර් දවසක් ඇවිල්ලා කියනවා උඹලා මහා අවනම්බුවක් මට. උඹලගේ ගම අල්ල ගන්නත් බෑ. මේක ඉවරයක් වෙන්නේ නැහැ. ඒක හින්දා මෙන්න මේ වැඩ 12ක් තියෙනවා. ඒක පුළුවන් නම් කරපල්ලා. කරොත් මම රෝමේ බාර දෙනවා උඹලට. කරන්න බැරි වුණත් හැබැයි මම මට යටත් වෙන්න ඕනි. මගේ 16 වෙන්න ඕනි. කියලා කියනවා. ඉතින් ඔහොම කියලා වැඩ එක එක වැඩ තියෙනවා. ඉතින් මේ ඔක්කොම කියන්න ගියොත් බන කියන්න වෙන්නේ නැහැ අද. ඉතින් අර එක වැඩක් තියෙනවා. මොකද්ද? මෙන්න මේ ජර්මන් කාරයෙක් එක්ක සටන් කරන්න තමයි තියෙන්නේ. ජර්මන් කාරයෙක් එක්ක සටන් කරන්න තමයි තියෙන්නේ. මල්ලව පොර කාරයෙක් එක්ක සටන් කරන්න තමයි තියෙන්නේ. ඉතින් මේ පාප්පලා දෙන්නෙක් යනවා මේ වැඩේට. ගියාට දැන් ඕන එක්කෙනෙක් ඉන්නවා බොහොම ශක්තිවන්තෙක්. මෙයා තමයි මේ ශක්තිය තියෙන තැනැත්තා. ඉතින් මේ තැනැත්තා මේ සටනට යනවා. සටනට ගියාට මොකද? දුවගෙන ගියාට මොකද? අන්න අල්ලලා පොළවේ ගහනවා. එහෙට විසි කරනවා. මෙහෙට විසි කරනවා. මෙන්න මේ දෙන්නගෙන් ශක්තිය තියෙන තැනත්තව අර මල්ලව පොරකාරයා විසින් කිසිම පාලනයක් නැතුව එහාට මෙහාට විසි කරමින් පහර දෙනවා. ඉතින් මේ අනිත් තැනත්තා කල්පනා කරනවා මේක මේ ලේසි පහසු වැඩක් නෙමෙයි. මේ විදියට මෙයාට ගහනවා නම් මට කොහොම ගහයිද කියලා මේ තැනත්ත මොකද කරන්නේ? අන්න වෙනස් විදිහේ උපක්‍රමයක් තමයි පාවිච්චි කරන්නේ. ඉතින් අර ගහන අතරේ ළඟට ගිහිල්ලා අහන ඔයා මාර වැඩකාරයෙක්නේ. ඔයා මාර වැඩකාරයෙක්නේ මෙච්චර ශක්තිවන්තයෙක්ට කොහොමද මෙහෙම පහර දෙන්නේ කියලා අහනවා. ඉතින් අර ගහන ගමන් අර මනුස්සයා කියනවා මින් මෙච්චර අමාරුවක් නැහැ. එයාගේ ශක්තියම ප්‍රයෝජනෙට අරගෙන තමයි අපි මේ විදියට පහර දෙන්නේ. සතුරාගේ ශක්තියෙන්ම තමයි අපි පහර දෙන්නේ කියලා කියනවා. ඔයා ඔය කිව්වට ඕක අමාරු වැඩක් වගේ මට පේන්නේ නෑ. නෑ හරි ලේසි මං ඔන්නම් කියලා දෙන්නම් කියලා කියනවා. ආ කියන්නකෝ බලන්න එහෙනම් කියලා කිව්වහම කියනවා ආ මේ විදියට මගේ අතින් අල්ල ගන්න. මේ විදියට බඩට කකුල තියන්න. දැන් මගේ ශක්තියම අරගෙන මාව එහා පැත්තට දාන්න විසි කරන්න. දැන් මේ පැත්තට ගහන්න අර පැත්තට ගහන්න කියලා කියනවා. දැන් ඔයා මගේ බයඟුලට නගින්න. මගේ අත් දෙකට හෙල්ලෙන්න බැරි වෙන්න. මොකක් හරි ගැටයක් දාන්න කියලා කියනවා. ඊට පස්සේ කියනවා මේ කකුල් තාම නිදහස්නේ. කකුල් වලිනුත් ගහන්න පුළුවන්නේ. ඒකින්ද කකුල් දෙකත් හෙල්ලෙන්නේ නැති වෙන්න මොකක් හරි ගැටයක් දාන්න කියලා කියනවා. එහෙම කියලා කියනවා ආ දැන් දැක්කනේ හරි ලේසි. ඔයා දිනු. ආ ඔයා දිනු කියන්නේ මම පරාදයි නේද කියලා අන්තිමට කල්පනා වෙනවා. අන්න දිනුවා කියන්නේ අනිත් කෙනා පරාද වුණා. ඉතින් ඔය විදිහේ වැඩක් තමයි තියෙන්නේ. මොකද්ද මේක අර කෙලෙස් ඔක්කොම ඉවර කරන්න, කර්ම ඔක්කොම ගෙවලා ඉවර කරන්න. එහෙම එකක් නෑ අපේ. එහෙම අදහසක් නෑ අපේ. ඒ වෙනකොට මොකද කරන්නේ? අන්න මේක 아무තු විදියක ගැහිල්ලක් තමයි තියෙන්නේ. ඉතින් ටිකෙන් ටික ටිකෙන් ටික ඔය සිහිය පීටවගෙන තැරැන්දි තැරැන්දි ඉන්නවා. මේක තමයි වැඩි. කොහොමද මේක කරන්නේ කිකේ පොඩ පොඩ තැරැන්දි තැරැන්දි ඉන්නවා. මේක අමාරු ඇති නේද කිකේ කර කර ඉන්නවා. මේක මේ ඔයාට කියලා දෙන්න පුළුවන් ද කිකේ කර කර ඉන්නවා. අන්තිමට ඔහොම කොහොම හරි ගිහිල්ලා දවසක එකපාරට මෙන්න දිනුවා කියලා දැනගන්න පුළුවන්. මෙන්න මේ වැඩේ ඉවර කරා කියලා දැනගන්න පුළුවන්. ඉතින් ඔය විදිහේ ක්‍රමයකට තමයි මේක කරගෙන යන්නේ. ඉතින් මේ සිහිය පිහිටවගෙන බොහොම සැහැල්ලුවෙන් සරලව ඉන්න තමයි තියෙන්නේ. ඒ විදිහට වැඩ කරන තමයි තියෙන්නේ. ඉතින් එහෙම කර කර ඉන්නකොට අන්න දවසක මේක සම්පූර්ණ ගෙඩිය පිටින් අහෝස් වෙලා ගියා කියලා දැනගන්න පුළුවන්. ඉතින් ඒක තමයි අර සඳහන් කරන්නේ. අර මෙහෙණින් වහන්සේ සඳහන් කරන්න උත්සාහ කරන්නේ මොකද්ද? යම් කිසි දවසක මෙන්න මේ හේතුව නැති කරපු දවසට අන්න මේක නිරුද්ධ වෙලා යනවා. මේක අහවර වෙලා යනවා. මේක කෙලවර වෙලා යනවා. ඉතින් මේ විදිහේ වැඩ කටයුත්තක් තමයි තියෙන්නේ. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ මේකට බැසගත්තත් මොකද? මේකට බැසගත්තාමත් අපි හිතනවා මේක මෙච්චර සරල නැහැ කියලා. ඔන්න ඉතින් මොකක් හරි දෙයක් අල්ලගෙන වචන ටිකක් අල්ලගෙන ඒ ඔස්සේ කටයුතු කරන එක තමයි කරන්නේ. ඒ ඔස්සේ වෙහෙසෙන එක තමයි කරන්නේ. මේ ළඟදි කෙනෙක් ඇවිල්ලා කියන මොකද්ද? ස්වාමීන් වහන්සේ මේ ආහාර හතරක් ගැන කියනවනේ මේ ධර්මයේ. මම එතකොට දැන් ආහාර වලින් තුනක්ම දැන් මං අහවර කරලා තියෙන්නේ. මට තව එක ආහාරයක් විඥාන ආහාරය විතරයි කෙලවර කරන්න තියෙන්නේ. එතකොට මගේ වැඩ ඉවරයි කියලා මට හිතෙනවා කියලා. ඔන්න ඉතින් බලන්න මොකක් හරි අහලා ඔලුවට දාගෙන ඉතින් ඔන්න දැන් කල්පනා කරලා අන්න තේරෙනවා. ඔන්න දැන් කබලින්කාර ආහාර ඉවරයි, පස් ආහාර ඉවරයි, ඔන්න හොම ගිහිල්ලා අන්තිමට දැන් විඥාන ආහාර විතර ඉතුරු වෙලා තියෙන ඉතුරු ඔක්කොම වැඩ හරි අහවරයි කියලා මේ තැනත් ඇවිල්ලා කියනවත් එක්ක තව. ඉතින් බොහොම කනගාටුයි. මොකද්ද? අන්න මේ වැඩේ කරන්න ගියාට මොකද අන්න වචන ටිකක් අල්ලගෙන බ්‍රේන් වොෂ් වෙලා. ඉතින් කිය 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 ඉඳලා මොකද වෙන්නේ අන්තිමට? අන්න ඒක හරි. මම දැන් ආහාර වලින් මෙච්චරක් නිරෝධ කළා තියෙන්නේ. මට මේක විතරයි තව තියෙන්නේ, ඉතුරු වෙලා තියෙන්නේ කියලා හිතන මට්ටමට එනවා. එහෙම නැත්නම් ඔන්න පටිච්ච සමුප්පාදේ ඉදිරියට පස්සට කිය කිය ඉන්නවා. අන්න දැන් මට මෙච්චරයි තියෙන්නේ කියලා හිතන ගන්නට එනවා. අන්න අර බුදුරජාණන් වහන්සේ ඉන්දියානම් කියයි උඹත් ඔය ආයතන මත පදනම් වෙලා තමයි යෝග කරලා තියෙන්නේ. අර බ්‍රහ්මජාල සූත්‍රයට තව කෑල්ලක් දාන්න ඉඩ තියුණා. මෙන්න මේකත් මේ ආයතන මත පදනම් වෙලා හැදිච්ච දෙයක් කියලා දාන්න ඉඩ තියුණා. ඉතින් ඒ විදිහට අන බ්‍රේන් වොෂ් වෙලා හරියන්නේ නැහැ. ඉතින් කෙනෙක් හිතන්න පුළුවන් දැන් මේ අපිත් කරන්නේ ඒ වගේ දෙයක්නේ. සතියත් ඉතින් ඒ වගේ දෙයක්නේ. සතිය කී ඉන්නකොට සතිය ගැනත් බ්‍රේන් වොෂ් වෙන්නේ නැද්ද කියලා. ඇත්තට එක පැත්තකින් ඇත්තක් තියෙනවා. නමුත් ඉතින් දැන් ඒ විදිහට හිතලා කල්පනා කරලා ඒ විදිහේ අදහසක්, ඒ විදිහේ දෙයක් ඇති කරගන්න පුළුවන්. නමුත් ඒක ගොඩක් වෙලාවට අර හිතලා කල්පනා කරලා ඇති කරගත්තා. අර බුදුරජාණන් වහන්සේ බ්‍රහ්මජාලේ ප්‍රතික්ෂේප කරන්නේ මොකක් කියලාද? මේක මේ ඉන්ද්‍රියන් මත පදනම් වෙලා තියෙන දෙයක් කියන අදහසෙන් තමයි ප්‍රතික්ෂේප කරන්නේ. එතකොට අපිත් එක්තරා විදිහක අර වචන හිතලා බ්‍රේන් වොෂ් කරගෙන ඒ විදිහේ දෙයක්, ඒ විදිහේ අදහසක් අපේ හිතට දාගත්තට මොකද අන්න ඒ විදිහේ අදහසක් දාගත්තට මොකද මොකද වෙන්නේ අන්න ඒක ගොඩක් වෙලාවට අර ඉන්ද්‍රියන් මත පදනම් වෙච්ච දෙයක් ඉන්ද්‍රියන් මත පදනම් වෙලා හැදිච්ච දෙයක් ඉතින් කෙනෙක් හිතනවා එතකොට මේ සතිය කියන එකත් ඒ වගේ දෙයක්ද කියන එක ඉතින් අපි සතිය කියලා හැම වෙලේම කියනකොට ඒකෙනුත් යම් කිසි විදිහක බ්‍රේන් වොෂ් වෙනවද කියන එක නමුත් අන්න බලන්න සතිමත් වුණාම අපි මේකේ අදහසක් දානවා වෙනුවට මෙහෙම මෙහෙමයි කියලා අදහසක් දානවා වෙනුවට අපි මොකද කරන්නේ අපි හැම වෙලේම මෙන්න මේ තියෙන දේට දැනුවත්භාවයක් තමයි ඇති කරගන්න හදන්නේ තියෙන දේ පිළිබඳ අවබෝධයක් ඇති කර ගැනීමක් තමයි හදන්නේ එතකොට අපි කිසිම දෙයක් වෙනස් කරන්න යන්නේ නැහැ කෙලෙසයක් ආවොත් ඒක ප්‍රතික්ෂේප කරන්න යන්නේ නැහැ අලුත් වෙන මොකක් හරි දෙයක් ආවොත් ඒක ප්‍රතික්ෂේප කරන්න යන්නේ නැහැ ඒ වෙනුවට අපි හැම වෙලේම අන්න අර ඒක පිළිබඳ දැනුවත්භාවයක් ඇති කරගන්නේ ඒ පිළිබඳ සිහියක් පිහිටව ගන්න. ඉතින් එතකොට ඇත්තටම මේක බ්‍රේන් වොෂ් කරනවා වෙනුවට ඒකේ කනපිට තමයි තියෙන්නේ. මොකද්ද? අර රිවර්ස් ඉන්ජිනියරින් කියලා එකක් තියෙනවා. මොකද්ද වෙන්නේ? දැන් ওই චීනෙන් වගේ හදලා එවන ඒවා ගොඩක් වෙලාවට අපිට අල්ලන්න බෑ. කොහොමද මේකේ හදලා තියෙන්නේ කියලා අල්ලන්න බෑ. ඉතින් මේ චීනෙන් ආපු එකක් අරගෙන අපි මේකේ කැලී ටික ගලවලා බලනවා. කැලී ටික ගලවලා බලනවා. මොක කොහොමද මේක හදලා තියෙන්නේ කියලා කැලී ටික වෙන් කරලා බලනවා. අන්න ඒ විදිහේ දෙයක් තමයි මෙතන ගොඩක් වෙලාවට තියෙන්නේ. මොකද්ද? අන්න අර යම් කිසි දෙයක් ඔළුවට දාගෙන ඒක ඔස්සේ නැවත නැවත කියාගෙන ඉන්නව වෙනුවට අපි මොකද කරන්නේ? අන්න අර මේක පිළිබඳ දැනුවත්භාවයක්. මේ යන ක්‍රියාවලිය පිළිබඳ අවබෝධයක්, දැනුවත්භාවයක් පිහිටගෙන කල්ගත කරන්න තමයි හදන්නේ. ඉතින් එහෙම කල්ගත කරනකොට අන්න ඇත්ත ස්වභාවයම තමයි හැම වෙලේම අවබෝධ වෙන්නේ. ඒක තමයි හැම වෙලේම අල්ලගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ විදිහට ටික 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 සිහිය පීටෝගන ටික 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 අවධානයකින් කටයුතු කරගෙන යනකොට අන්න යම් අවස්ථාවක අපිට අවස්ථාවක් ලැබෙනවා. මෙන්න මේක මේ හේතුව නැති වෙලා ගියා කියලා දකින්න. ඉතින් ඒකත් අර පියවරෙන් පියවර ටිකෙන් ටික වෙන වෙනසක්. මෙන්න මේ දෙයට තියෙන ඇලීම, මේ දෙයට තියෙන මේ බැඳීම මගේ ටිකෙන් ටික අඩු වෙනවා කියලා තමුන්ට අත්දකින්න පුළුවන්. සාපේක්ෂව අත්දකින්න පුළුවන්. ඉතින් ටිකෙන් ටික අත්දකින්න පුළුවන්. ඉතින් ඒ විදිහේ අත්දැකීමක් තමයි අපි ලං කරගන්න හදන්නේ. ඒ විදිහේ දෙයක් තමයි මේ සිහිය තුලින් ලං කරගන්න හදන්නේ. එහෙම සරලව මේ ප්‍රතිපදාව පිරීම තුලින් සරලව මේ අවධානයක් ඇති කරගෙන ඉඳීම තුලින් අපි ටිකෙන් ටික උත්සාහ කරනවා මෙන්න මේ සිහිය කියන එක අපේ ජීවිතවලට ලං කරගන්න. ඒකේ තියෙන යථා ස්වභාවය, ඇත්ත ස්වභාවය, මේ හිතේ ඇත්ත ස්වභාවය අත්දකින්න අපි උත්සාහ කරනවා. ඒකෙන් පලා යනවා වෙනුවට, ඒක මොකක් හරි දෙයකට දෙයකින් වහලා ආවරණය කරලා ඉන්නවා වෙනුවට අපි මේක ටිකෙන් ටික අත්විඳින්න, මේක ඇත්ත ස්වභාවය අවබෝධ කරගන්න තමයි උත්සාහය. ඉතින් ඒක තමයි අපි හැමදාම මේ සිහිය පීටෝනවා, සිහිය පීටෝනවා කියලා කරන්න උත්සාහවත් වෙන්නේ. ඉතින් යැනි වූ ඒ උත්සාහයක් සඳහා මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. බොහොමත්ම පිං ඔබ වහන්සේට මේ අද දින කරපු ධර්ම දේශනාව සම්බන්ධයෙන් උත් අද ස්වාමීන් වහන්සේ ඇත්තටම මතක් කරන්න ඕනේ ඊයේ දවසේ මුලින්ම අපේ වැඩසටහන සම්බන්ධ වෙච්ච කීප දෙනෙකුත් මේ වැඩසටහන සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ අයටත් සහ කලින් සම්බන්ධ වෙච්ච හැම දෙනාටම මතක් කිරීමක් විදිහට ආධුනිකයට අවශ්‍ය උපදෙස් ලබා දීමක් විදිහට මම කලින් නම් චැට් එකේ දැම්ම දැනකම කියලා මම ආයෙ දාන්නම්. කාට හරි සතිමත් ඇවිදීමක් සම්බන්ධයෙන් සහ සතිමත් පරයන්කයක් සම්බන්ධයෙන් මූලික උපදෙස් ලබා ගන්න අවශ්‍ය වෙන ලින්ක්ස් මම චැට් සෙක්ෂන් එකේ දානවා. සතිපාසල් වෙබ් පිටුවේ ලින්ක් එක සහ සතිමත් ඇවිදීමේ සහ පරයන්කේ ලින්ක් එක ඕනම කෙනෙක්ට ඒ සතිපාසල් වෙබ්සයිට් එකට ගිහිල්ලා හරි එහෙම නැත්නම් මම දාන YouTube links වලින් videos වලින් මේ සම්බන්ධයෙන් වැඩිතර විස්තර ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට සත්‍යමත් පාරයන්ක හරි සක්මනක හරි යෙදিলা ඒ ලැබෙන අත්දැකීම් ගුරුවරයාට වාර්තා කරන වார்த்தාවට අපි කියන්නේ කමඨහන් වார்த்தාවක් කියලා. ඒ කමඨහන් වார்த்தාවක් ලිවීමේදී කරුණා පහක් ආශ්‍රය කරගෙන අපිට කමඨහන් වார்த்தාවක් ලියන්න පුළුවන්. පළවෙනිම දේ තමයි මූල කර්මස්ථානය. මොකක්ද කියන එක. කියන්නේ අපි කරන්න සක්මනද පරයන්කෙද, පරයන්කේ නම් ආශ්වාස ප්‍රාශ්වාසයේද, උදරේ පිම්බීම හැකිලීමද, නැත්නම් ඉඳගෙන සිටින ඉරියව්වද කියන මූලික සති යොමු කරන ස්ථානය සඳහන් කිරීම. දෙවැනි කාරණය විදියට මූල කර්මස්ථානයට සිහිය යොමු කළ ආකාරය සහ මෙනෙහි කළ ආකාරය මොකක්ද කියන එක සඳහන් කරන්න පුළුවන්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට මම සැහැල්ලුවෙන් ඇවිදින්මින් පාද පොළවේ වදින ආකාරය ගැන සිහිය යොමු කළා වගේ දෙයක් සඳහන් කරන්න පුළුවන්. තුන්වෙනි කාරණය විදිහට එහෙම සිහිය යොමු කර කිරීමේදී තමන්ට දැනුනේ මොකක්ද කියන කාරණේ විස්තර කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට කිව්වොත් මුලදී අපහසුතාවයක් දැනුණා, පස්සේ පාද ගැන යොමු කරනකොට පාදේ පොළවේ රළු ගතිය, ගල්පැටි පෑගෙන ආකාරය ගැන සතියට යොමු වුණා වගේ දෙයක් සඳහන් කරන්න පුළුවන්. හතරවෙනි කාරණාව විදිහට දල වශයෙන් කොපමණ වේලාවක් එක දිගට සතිය පිහිට ඒ මූල කර්මස්ථානයේ පිහිටෙවද කියන කාරණය ගැන සඳහන් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට කිව්වොත් මට පියවර 7ක් හෝ 6ක් පමණ සතිය එක දිගට පිහිටවන්න හැකි වුණා වගේ දෙයක් සඳහන් කරන්න පුළුවන්. පස්වෙනි කාරණේ විදිහට මේ විදිහට සතිය වඩනකොට සතිය රහවච වෙනත් කාරණා හෝ සහ අපහැදිලි වෙනත් ගැටලු සම්බන්ධ තැන් තියෙනවා නම් ඒවා ගැන සඳහන් කරන්න පුළුවන්. මේ කියන කාරණා පහ ආශ්‍රයෙන් තමන්ට සතිය වැඩිමදී ඇති වෙන ගැටලු සහ අත්දැකීම් ගෞරවනීය ස්වාමීන් වහන්සේට යොමු කරලා ඊට පස්සේ අපිට ඒ සම්බන්ධයෙන් පිළිතුරු ලබා ගන්න පුළුවන්. ඒ විදිහට කමඨාන් වාර්තා ලියලා ඉදිරිපත් කළ යුතු Google ෆෝරමය සහ ලිපිනයත්, ඊමේල් ලිපිනයත් මම චැට් එකේ දාන්නම් අනිත් කාරණාත් එක්කම. ඒක ආධුනික අයට අද මුලින්ම සම්බන්ධ වෙන අයට කරපු විශේෂ නිවේදනයක් මතක් කිරීමක්. මම දැන් අපි දැනට ඉදිරිපත් වෙලා තියෙන කමඨාන් වාර්තා ගෞරවනීය ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරන්න කියලා නදීට ආරාධනා කරමු ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන කරගෙන යන්න කියලා.
අවසරයි ස්වාමීන් වහන්සේ, තිරුවන් සරණයි.
ඇහෙනව නේද? කියන්න.
මම කියන එක ඇහෙනවනේ ස්වාමීන් වහන්සේ? තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. අද අපිට කමඨහන් වාර්තා 6ක් ලැබී තිබෙනවා. එයින් පළවෙනි වාර්තාව ඉදිරිපත් කිරීමට වහන්සේකින් ගෞරවයෙන් අවසර ඉල්ලා සිටිනවා.
හරි, ඉදිරිපත් කරන්න.
තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්ස, සක්මන් භාවනාව. මම සක්මන් භාවනාව සඳහා ටයිල් පොළව තෝරාගෙන විනාඩි 30ක පමණ කාලයක් යෙදී සිටියා. පාදවලට සතිය පිහිටුවාගෙන වම් පාදයේ පොළවේ ගැටෙන විට, වම ලෙසත් දකුණු පාදයේ පොළවේ ගැටෙන විට දකුණු ලෙසත් සිත යොමු කර සක්මනේ යෙදුණා. පළමුව පාදයේ විලුඹ කොටසටද, දෙවනුව පාදයේ ඇඟිලි කොටසටද සියුම් ගතියක් දැනුණා. එසේ සතිය පිහිටුවාගෙන පියවර 10ක් 12ක් පමණ ගමන් කළ පසු සිත අතීත සිතුවිලි වලට යොමු වීමක් සිදු විය. සුළු වේලාවකින් නැවත සක්මන කෙරෙහි සතිය පිහිටුවා ගැනීමට හැකියාව ලැබුණා. ස්වාමින් වහන්ස, තවදුරටත් සක්මන් භාවනාවේ යෙදීම සඳහා ඔබ වහන්සේගේ උපදෙස් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. වාර්තාව අවසන් ස්වාමීන් වහන්ස.
හොඳයි. ඉතින් දැන් මේ ඔය වැඩේ තමයි තියෙන්නේ. අපි අර කලින් කිව්වේ දැන් මේක මේ දිගට පැවැත්වීම, දිගට කිරීම තමයි ගොඩ දෙනෙට අපහසු. අපි කාලයක් තිස්සේ කරගෙන ඉඳලා ටික දවසක් කරලා ඊට පස්සේ කල්පනා කරනවා වෙන දෙයක්, අලුත් දෙයක්, මීට වැඩිය හොඳ දෙයක් කරන්න පුළුවන් වෙයිද කියලා. ගොඩක් වෙලාවට අර සංසාර ගමන ගිහිල්ලා පුරුද්ද තමයි. මොකද්ද? එකක් අතහරිනකොට තව එකක් අල්ලන්න තමයි කල්පනාව. ඉතින් ඔය පුරුද්දම මේකටත් හරස් වෙනවා. ඉතින් අපි උත්සාහ කරන්නේ ඒ කොයි කොයි දේ ආවත්, කොයි කොයි විදිහට අදහස් උදහස් ආවත් මේකම නැවත නැවත කරන්න. මේකම නැවත නැවත කරන්න තමයි උත්සාහය. ඉතින් මේකත් එකතු වෙලා සාකච්ඡා කිරීම, තම තමුන්ගේ අත්දැකීම් පුළුවන් විදිහට ලියලා ඉදිරිපත් කිරීම, මේ හැම දෙයකින්ම අපි අනුග්‍රහ කරන්නේ මොකටද? මෙන්න මේක නැවත නැවත යෙදීම සඳහා, නැවත නැවත කිරීම සඳහා තමයි මේ අනුග්‍රහය. ඉතින් එතකොට දැන් සක්මන් භාවනාව ගැනනේ මේ තියෙන්නේ. ඉතින් සක්මනට හිත බැන්දොත්, සක්මන හරියට අල්ලගත්තොත්, සක්මනේ සිහිය පිහිටවන ආකාරය හරියට කෙනෙක් අහුනොත් ඒක ලොකු පෙරලියකට හේතු වෙනවා. පෙරලියකට හේතු වෙනවා. මොකද දැන් සක්මන කියන්නේ මොකද්ද කියලා ගොඩ දෙනෙට අවබෝධයක් නැහැ. ඒක එහෙම එකක් තියෙනවාද කියලා මේකේ දන්නේ නැහැ. එහෙම එකක් තියෙනවද කියලාවත් දන්නේ නැහැ. ඉතින් නමුත් බුදුරජාණන් වහන්සේ මේ ප්‍රතිපදාව ගැන කියනකොට මේ සූත්‍ර බර ගානක හැම එකේම කියන එක හැම එකේම කියනවා මේ 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 තැනැත්තා. මේ ප්‍රතිපදාව වඩන තැනැත්තා. ඇවිදිමින් හිඳිමින්. ඇවිදිමින් හිඳිමින් කෙලෙස් තවනවා, කෙලෙස් දුරු කරනවා කියලා. ඇවිදිමින් හිඳිමින් කියනවා. ඇවිදිමින් හිඳිමින් කියනවා. ඉතින් අර ඇවිදින කතාව ඇහෙන්නේ නැහැ. හිඳිමින් හිඳිමින් කියලා තමයි අර අනිත් කඩේට ඇහෙන්නේ. හිඳිමින් දෙකක් තමයි ඇහෙන්නේ. ඇවිදිමින් හිඳිමින් කියලා ඇහෙන්නේ. ඉතින් කියනවා මේ මේ ඉඳගෙන තමයි භාවනා කරන්න ඕනි කියලා තමයි අදහස තියෙන්නේ. නමුත් අන සක්මන කළා පුරුදු වෙන කෙනෙක්ට ලොකු ජීවිත පරිවර්තනයක් වෙනවා. සක්මනේ ආනිසංස කියලා ඉවර කරන්න බැරි තරම් තියෙනවා. ඉතින් අන්න ඒකින්ද තමන්ගේ ජීවිතේට උත්සාහ කළා බලන්න මෙන්න මේ සක්මන කියන එක ගොඩක් ලං කරගන්න පුළුවන් ද කියලා. ඔය දවසක් පුරාවට වෙහෙස වෙලා එන කෙනෙක්, දවසක් පුරාවට ඒ රැකී රක්ෂාවල මහන්සි වෙලා එන කෙනෙක්, අන්න අන්තිමට පැය භාගයක් විතර අරගෙන පොඩ්ඩක් වෙලා සක්මන් කරන්න පුළුවන්ද කියලා බලන්න, පොඩ්ඩක් සැහැල්ලුවෙන් එහාට මෙහාට ඇවිදින්න පුළුවන්ද කියලා බලන්න, අර වත්තේ පිටියේ යම් කිසි එලිමහනයකට ගිහිල්ලා පොඩ්ඩක් එහාට මෙහාට ඇවිදින්න පුළුවන්ද කියලා බලන්න, ඒ ඇවිදින ගමන් ඒ ඇවිදින සැහැල්ලුව විඳින්න පුළුවන්ද කියලා බලන්න. අන්න ඒ පරිවර්තනය අපේ ජීවිතවල ඇති කරගන්න ඕනි. ඒ විදිහේ වෙනසක් අපේ ජීවිතවල ඇති කරගන්න ඕනි. මෙන්න මේ සක්මන කියන පරිවර්තනය අපේ ජීවිතේ ඇති කරගන්න ඕනි. ඉතින් ඒක හේතු වෙනවා එදිනදා ජීවිතේටත් මේ සිහිය කියන එක අරගෙන යන්න. ඔය දෙක කනෙක්ට් කරලා දෙන්නේ සක්මනින් තමයි. අර වාඩි වෙලාම කරනවා කියන භාවනාවත්, අර කරන්න බෑ කියලා හිතෙන එදිනදා ජීවිතයේ භාවනාවත් අතර සම්බන්ධය හදලා දෙන්නේ ඕකෙන් තමයි. ඉතින් එවැනිව සම්බන්ධයක් සඳහා නැවත නැවත සක්මන් කරන්න කියලා අපි කියමු.
හිමයි සවිනාස දෙවන වාර්තාව. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස. මා මූල කමටහන ලෙස සක්මන් භාවනාව තෝරා ගතිමි. මා වම් පාදයට වම ලෙසද, දකුණු පාදයේ බිම තබන විට දකුණ ලෙසද සතියෙන් සිත යොදා සක්මන් කළෙමි. ඒ සඳහා ටයිල් පොලොවක් මා තෝරා ගතිමි. ටයිල් වල ඇති සීතල ගතිය මම හොඳට නිරීක්ෂණය විය. මට හොඳට නිරීක්ෂණය විය. ටයිල් පොළවේ ඇති කුඩා වැලි කැට පයට දැනෙන විට එම පාදයේ ස්ථානයට වේදනාවක් දැනේ. පාදයේ සම්බන්ධ පාදයේ ඔසවන විට එම වේදනාව පහවයයි. නැවතත් යම් කිසි දෙයක් පාදයට තෙරපෙන විට කකුලේ මිරිකි ඇතිවන පීඩනය මාහට නිරීක්ෂණය විය. පියවර 20ක් 30ක් පමණ සතියෙන් පාදය කෙරෙහිම සිත පිහිටුවා සක්මන් කළ හැකිය. සක්මන් කරන විට ඇඟේ වදින සුළං රැලි ගැන සිත විසිරී යයි. නැවතත් සුළු කාලයකින් සිත පාදයේ වෙත යොමු වේ. කකුලේ මාංශ පේශිවල ක්‍රියාකාරීත්වයද පරීක්ෂා කළෙමි. ඒවා තදවෙන ගතිය හා ලිහිල්වන ගතිය නිරීක්ෂණය විය. තවදුරටත් භාවනා කරගෙන යාමට ඔබ වහන්සේකෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ නව වසරක් වේවා. වහවහ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවායි පතමි. අවසන් වාර්තාව අවසන්
ඉවරයි. මේ එතන සඳහන් වෙනවා මේ මොකද්ද මේ හුළඟට විසිරිලා ගියා කියලා. ඉතින් හුළඟට සාමාන්‍යයෙන් වෙන්නේ නැහැ විසිරීම තමයි. නමුත් ඇත්තටම එහෙම විසිරෙන්නේ නැහැ. එහෙම විසිරෙන්නේ නැහැ. දැන් ඔය කකුල් වල මාංශ පේශි වැඩ කරනවා, කකුල් පොළවට තද වෙනවා, ඊළඟට පොළව දැනෙනවා. ඔය හැම එකක්ම ඔය පද්ධතිය කොටසක්. ඔය සක්මන කියන එක හැම වෙලේම දැනීම් සම්භාරයක් තියෙන්නේ. එතකොට කකුලෙන් තමයි පටන් ගන්නෙ. නමුත් ටික 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 අපේ හිත මෙන්න මේ වටපිටාවේ තියෙන දේවල් වලටත් යනවා. හුළඟ දැනෙන එකක් දැනෙන්නේ ඔය ඇඟටම තමයි. ඊට පස්සේ සද්දයක් ඇහුණත් ඒකත් ඕකෙම කොටසක් තමයි. හිතවිල්ලක් ආවත් ඒකත් ඕකෙම කොටසක් තමයි. හිතවිල්ල දිගේ ගියහම තමයි ඒක ඔස්සේ මුලාවටපත් වුණාම තමයි අන්න අර වර්තමාන මොහොත ඉක්මෙව්වා වගේ වෙන්නේ. ඉක්මෙව්වා වගේ කිව්වට අතීතෙට යනවා කියලා කිව්වට ගියා වගේ මිසක් ඇත්තටම අතීතෙට යවෙන්නේ නැහැනේ. ඉතින් ඒකින් දා බලන්න මේ මේ පද්ධතියේ කොටස් තමයි මේ සියල්ලම. අර gediya pitin sakman කරනවා කියලා වචනයක් අපේ පාවිච්චි වෙනවා. මොකද්ද මේ සක්මන් ක්‍රියාවලිය ඔහේ යනවා වගේ වෙනවා. ඔහේ යනවා වගේ ගියාම මේක මේ නිකන් මම ඇවිදිනවා මමම මේක කරනවා වෙනුවට අන්න මේ කය ඉබේ එහා මෙහා යනවා. ඒ කය පිළිබඳ අවධානකින් ඉන්නවා. සද්ද ඇහෙනවා ඒ දැනීම් පිළිබඳ අවධානකින් ඉන්නවා. වටපිටාව පේනවා ඒක ගැන අවධානකින් ඉන්නවා. මේ සක්මනේ කකුල් අනම්මනුත් දැනෙනවා ඒක ගැන අවධානකින් ඉන්නවා. අන්න ඒ විදිහට මෙන්න මේ ක්‍රියාවලියම ඔහේ වැටහෙන ස්වභාවයක් තමයි ඔය gediya pitin sakman කරනවා කියලා කියන්නේ. ඒ විදිහේ දෙයක් අත්දකින්නකොට අන්න අපිට පහසුවක් එනවා, තේරුම් ගන්න හැකියාවක් එනවා. මොකද දැන් අන්න උමනාවෙන් උනත් කකුලට අවධානය යොමු කරන්න හැකියාවක් නැහැ. මොකද මේක කඩලා ගිහිල්ලා තියෙන අර සරුංගලේ නූල කඩලා ගියා වගේ ඔහේ යන ස්වභාවයකට ඇවිල්ලා. නමුත් අපි අර අවධානයක් යොමු කරන්න පුළුවන් ශක්තියක් තියෙන අවස්ථාවේදී අපි හිතනවා මෙන්න මේක තමයි සක්බන. මේවා පිට කියලා. නමුත් ඇත්තටම අන්න අර වගේ අත්දැකීමක් ලැබුවොත් ඒතන ඇත්තට තේරුම් ගන්න පුළුවන් මේ ඔක්කොම මේ පද්ධති ක්‍රියාවලිය. එකක්වත් අපිට වෙන් කරන්නත් බෑ, එකක්වත් අල්ල ගන්නත් බෑ. ඉතින් ඒකින්ද අනේ විදිහට පද්ධතියම සක්මන කියලා හිතාගෙන ඇවිදින්න උත්සාහ කරොත් අන්න අර සූලඟට විසිර ගියා කියලා කියන වචනේ වෙනස් වෙන්න පුළුවන්. අනේ විදිහට ඒ වචනේ වෙනස් වෙනවාද කියලා පරීක්ෂණයක් කරන්න කියලා අපි කියමු.
එහෙමයි සන්නාසේ ඊළඟ වතාව සන්නාසේ කලින් වතාවම නැවතම ඉදිරිපත් කළා තියෙනවා. ඒක වෙනසක් නෑ. මං හිතන්නේ අර පේස්ට් කරනකොට දෙක එක දෙසරයක් එක කොපි ඇන් පේස්ට් කරලා එකෙන්ද මං ඊළඟ වතාව කියනවා ස්වාමීන් වහන්ස. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස. ආනාපාන සති භාවනාව කාලය පැය එකයි. මම හුස්ම රැල්ල දෙස සිත පවත්වා භාවනාව ආරම්භ කළෙමි. වෙනදා භාවනාව ආරම්භ කර මද වේලාවකින් සිත නින්දට වැටුනාමෙන් චිත්‍රරූප පෙනෙන බව දැන් අඩු වී ඇත. ඒ වෙනුවට බොහෝ වේලා හුස්ම දෙස අවධානය යොමු කළ හැකිය. නමුත් වරින් වර සිත වෙනත් සිතුවිලි කරා ඇදී යයි. එවිට නැවත නැවත සිත හුස්ම දෙසම පැවැත්වීමි. මෙසේ භාවනාව සිදුවමින් පවතින විට කොළ පැහැති රැස් ඇති නිල් පැහැති වෘත්තයක් දැස් අභියස ක්‍රමයෙන් කුඩා වෙමින් නොපෙනී යන ආකාරයේ දිසිය. මේ කසින මණ්ඩලයක් දෙස බලා සිටි පසුව දැකගත හැකි නිමිත්ත මෙනි. ප්‍රථම දෙවන දිනවල මට මේ පිළිබඳ උනන්දුවක් නොවීය. පසුව මෙය භාවනා කරන විට පෙනෙන දෙයක් බව සිහි විය. පසුව මේ දෙස අවධානය යොමු කළ විට නැවත නැවත පෙනෙන බවත් හුස්ම දෙස අවධානය යොමු කළ විට නොපෙනී යන බවත් දැකගත හැකි විය. මා ධර්මය අසන විට දැස් පියා හොඳින් ශ්‍රවණය කළෙමි. එවිටද ඇතැම් විට හුස්ම කෙරෙහි යොමුවන අවස්ථාවන්හිදීද මෙම නිමිත්ත මට පෙනෙන්නට විය. මා මේ කෙරෙහි අවධානය යොමු නොකර භාවනා කරමි. තෙරුවන් සරණයි. සක්මන් භාවනාවටත් වාර්තාව ඉදිරිපත් කළ දින ස්වාමීන් වහන්සේ මම ඒකත් කියන්නද?
ආ ඒකත් කියන්නකෝ.
එහෙමයි. සක්මන් භාවනාව කාලය පැය එකයි. මම දෙපා පොළොවෙහි සෙමින් තබමින් එම ස්පර්ශය දැනෙන ආකාරය පිළිබඳව සිත පවත්වමින් සක්මන් කළෙමි. මද වේලාවකින් සිත එකඟ කර ගැනීමට මට හැකි විය. සෑම පියවරක් පියවරක් පාසා එම ස්පර්ශ ඇති වී නැති වී යන ආකාරය කෙරෙහි මගේ අවධානය යොමු විය. මෙසේ සක්මන් කරමින් සිටින විට සක්මන් ගමන් පථය ඇදෙන් සෙලවෙන බවක් දැනින. මා ඒ කෙරෙහි නොසිතා දිගටම සක්මන් කළෙමි. තෙරුවන් සරණයි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. වර්තාව අවසන් ස්වාමීන් වහන්ස.
හොඳයි. එතකොට එතන දැන් අර සඳහන් වෙනවා මොකද්ද මේ සිතිවිලි කරා ඇදිලා යනවා කියලා. ඊළඟට ආලෝකයක් පිළිබඳ කසින කතාවක් සඳහන් වෙනවා. ඊට පස්සේ අන්න අර පතය සෙලවෙනවා සක්මනේදී කියලා සඳහන් වෙනවා. ඔය අවස්ථා ගත්තොත් ඔය හැම දෙයකදීම අපිට අවස්ථාවක් උදා වෙලා එනවා, ගැළපිලා එනවා. මොකක් සඳහාද? මෙන්න මේ ඇති වෙන දේවල් වල වෙනස් වීම දකින්න. ඉතින් අපි දැන් ආලෝකයක් කියලා එකක් ගත්තොත් ඒක ඇති වුණාට ඒක එහෙම තියෙන්නේ නැහැ. ඒක වෙනස් වෙලා පරිවර්තනය වෙලා යනවා. ඉතින් අපි අර වෙනස දකින ස්වරූපයෙන් මේක දිහා බැලුවොත් හැම වෙලේම මේ එන දේවල් හැම දෙයක්ම වෙනස් වෙන්න පුළුවන්. හිතවිලි වලට ගියොත් හිතවිලි වල යන ගමන දිහා පොඩ්ඩක් කොහොමද වෙනස් වෙන්නේ කියලා බැලුවොත් තේරෙනවා මේක මේ එක එකක් එක එකකට පැන 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 කොහොමද යන්නේ කියලා දකින්න පුළුවන් අත් දකින්න පුළුවන්. එහෙම ගිහාම මේ මගේ හිතේ ස්වරූපේ මොන වගේද මම මොන මොන දේවල් පිටිපස්සේ දෙලෝගන යන්නේ කියලා තමන්ගේ චරිත ස්වභාවිකුත් ගොඩ නැගිලා එනවා. ගොඩ නැගිලා එනවා. ඉතින් අපි ඒව අධ්‍යයනය කරන්න අවස්ථාවක් මේ තුලින් ගලප ගන්නවා ගොඩක් වෙලාවට. මොකද්ද අන්න හරි හිතවිලි වල ගමන දිහා බැලුවොත් අනේ ගමන අපිව කොහෙටද අරන් යන්නේ? මම මොන මොන දේවල් මොන මොන ජරාව කන જાතියේ කෙනෙක්ද කියලා අන්න අඳුර ගන්න අවස්ථාවක් එනවා. ඉතින් ඒක අවස්ථාව එන්නේ අන්න අපි ඒකට ඒ යනකොට ඒ අවස්ථාව උදා වෙලා ආපු අවස්ථාවේදී ඒකට අපි ඉඩක් දුන්නොත් තමයි. ඒකෙන් අයින් කළා එහෙම නැතුව ටක් ගාලා ආපහු හුස්මට අරගත්තොත් අර අවස්ථාව ගිලිහුණා වෙනවා. ඒ අවස්ථාවෙන් පලා ගියා වෙනවා. අන්න ඒ වෙනුවට අපිට පුළුවන් වුණොත් මේ හිතවිලි වල ගමන අත්දකින්න තමන්ගේ චරිත ස්වභාවයක් දියුණු වෙලා එනවා. තමගේ චරිතය මොන වගේද මගේ හිතේ ස්වභාවය මොන වගේද කියලා තමුන්ටම පරීක්ෂණයක් කරගන්න පුළුවන් අවස්ථාවක් තමයි තියෙන්නේ. ඉතින් යාගේ කැමැති දිහාවට තමයි සාමාන්‍යයෙන් දුවන්නේ. ඉතින් දුවන දිහාව කොහෙද කියලා පොඩක් අවධානයෙන් බැලුවොත් අල්ලගන්න පුළුවන් හැකියාවක් අපිට තියෙනවා. ඒ විදිහ අවස්ථාවක් අපිට තියෙනවා. ඉතින් ඒ විදිහේ අවස්ථාවකට තමයි ඔය උදා වෙලා ඇවිල්ලා තියෙන්නේ, ගැළපිලා ඇවිල්ලා තියෙන්නේ. නමුත් මේ වார்த்தාව අහගෙන ඉන්නකොට තේරෙනවා මේකට ටිකක් ප්‍රතිවිරෝධයක් තියෙන ස්වභාවයක්, මේකට ඉඩ නොදෙන ස්වභාවයක්. ඉතින් ඒ ස්වභාවය වෙනස් කරගෙන එළියක් ආවත් ඒ එළිය වෙනස් වෙලා යන්නේ කොහොමද, කොයි විදියටද විපරිණාමයට පත් වෙන්නේ කියලා අදකින් ඒක සඳහා අර එළිය පොඩ්ඩක් අතහැරලා බලන්න ඕනේ. ඊට පස්සේ හිතවිල්ලකට ගියත් අන්න ඒක කොයි විදියටද වෙනස් වෙන්නේ කියලා අදකින් ඊට පස්සේ සක්මන බොඳ වෙලා යනකොට ඒක කොහොමද අර ස්ථිරව තියුණ සක්මන වෙනස් වෙලා යන්නේ කියලා අදකින් අන්න ඒ විදියට ඒ වෙනසට ඉඩ දීලා බලන්න ඒ වෙනසට නම් ලේබල් දෙනවා දෙන්න යනවා වෙනුවට ඒක කොයි විදිහටද පරිවර්තනය වෙන්නේ, කොයි විදිහටද වෙනස් වෙන්නේ කියලා බැලුවොත් ওই ගමන අමුතුම වෙනසකට ලක් වෙයි.
ඊමයි සන්නස ඊළඟ වார்த்தාව තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස. දිනේ ජනවාරි 3 2021 කර්මස්ථානයේ ආනාපාන සතිය, කාලය පැයකයි විනාඩි 31යි. වார்த்தාව දිගය සමාවන්න ස්වාමින් වහන්ස ඉදිරිපත් කළා තිනවා. භාවනාවට වාඩිවන විටම හිත බොහෝ සංසුන්ව තිබුණි. ආලෝක සංඥාවක් එකෙනෙහිම ඇති වී තිබුණි. මූල කර්මස්ථානය අරමුණු කිරීම ආරම්භ කර සුළු වේලාවකින්ම ආශ්වාස ප්‍රාශ්වාස බිඳීම ආරම්භ විය. ඉන් සුළු වේලාවකින් තද ශාරීරික සැප වේදනා මරණ ඇතුලේ පල්ස් වයිබ්‍රේෂන් සමග ඇතිවන්නට විය. සැප වේදනාව අරමුණු කළෙමි. සිත සියුම් වන විට අලුතෙන් හටගන්නා ධාතුන්ද සිතට දැනෙන වේදනාවද සියුම් වීමෙන් සැපවත් වන්නේද සිතුනි. හොඳින් නිමිත්ත බැලිය හැක. අති සියුම් වේ. ආශ්වාසය ප්‍රාශ්වාසය වෙන්කර ගැනීමට නොහැකි තරම් සියුම්ය. මේ වේලාවේ නිමිත්ත සමගම සැපයක් සුවයක් ඇති බව දැනගතිමි. වේදනාව ලෙස හඳුනා ආශ්වාසය ප්‍රාශ්වාසය මෙන්ම ඇති වූ වහාම විදී යන බව විදර්ශනා කළෙමි. වේදනාවද අනිත්‍ය බවද පූර්ණව මේ මොහොතේම නැති වී යන බවද මේ ක්ෂණිකවම බිඳී යන හුස්ම මෙන්ම ඒ සමගම බැඳී ඇති සිතද බිඳී යන බව කල්පනා වුණි. ඒ සිතුවිල්ලෙන්ම තවත් ලංවී නිමිත්ත දිහා බලා සිටිමි. ආශ්වාසය සහ ප්‍රාශ්වාසය වෙන් විය. තවදුරටත් මර්ජ් වී නොමැත. නමුත් සියුම්ය. නිමිත්තේ වූ මේ වෙනස්කම බලා සිටිනා විට උත්සාහයකින් අරමුණු නොකරම ආයතන අරමුණු වෙන්නට පටන් ගත්තේය. වරන් තුලේ සිතා නොවේ. වරහන් ඉවරයි. ඒට ඉඩ දී සිටියෙමි. මේ ඇසද කනද නාසයද දිවද කයද මනසද වරහන් තුල රූප කොටස මේ ආශ්වාසය සහ ප්‍රාශ්වාසය මෙන්ම නිරතුරුවම සම්පූර්ණයෙන් බිඳී යන බව අරමුණු විය. ඒ සමගම ඇතිවන විවිධාකාර වේදනාද බිඳී යන බව අරමුණු කළෙමි. ඒ සමගම ඇතිවන සිතද බිඳී යන බව අරමුණු කළෙමි. ඉන්පසු නිසලතාවයකි. නිමිත්ත පැහැදිලිය, සම්පූර්ණයෙන් වෙන් වී ඇත, සියුම්ය. තවදුරටත් බලා සිටිනා විට සිතට මහන්සි වෙන් දැනේ. හුස්ම ගැනීම මහන්සියයි සිතුනි. ටික වේලාවකින් ආශ්වාස ප්‍රාශ්වාස කිහිපයකට පසු හුස්ම නොගන්නා ගැප් එකක් ඇති වුණි. තත්පර කිහිපයකට පසු නැවතත් ආශ්වාස ප්‍රාශ්වාස දෙකක් තුනකට පසු එවන්ම හුස්ම නොගන්නා කොටසකි. ඊයේ රාත්‍රී භාවනාවේද මෙය විය. ඊයේ කලබල වූ බවක් දැනුණද අද සංසුන්ව ඇත. මෙය මේ වන්ම යම් දිගු වේලාවක් තිබුණි. කකුලේ තද වේදනාවද ඇති විය. එතනට ගොස් වේදනාව විසඳාගත යුතු බව තීරණය කළෙමි. වේදනාවේ හේතුව කඩා බැලුවෙමි. මේ කකුලේ වෙන්න බැරිය. කකුල සතර මහා ධාතුය. ධාතුවලට වේදනා නැතිය. එහෙනම් මේ වේදනාව හිතටම පමණක් දැනේ කියා සිතන විට පළමුවරට වේදනාව අඩු වී ගියේය. ජයග්‍රහණයක් ලෙස දැනුනි. නැවත මූල කර්මස්ථානයට යොමු විය. වේදනාව බැලීමට ගිය අවස්ථාවේ තිබූ බවටම සමානය. ආශ්වාස ප්‍රාශ්වාස කිහිපයක් ඇත. ගැප් එකක් ඇත. ඒ මොහොතේ මෙසේ සිතුනි. හිත රෙස්ට් කරනවා වාගේ නැවතී සිටිනවා. ආයෙත් ටිකක් යනවා. මෙසේ හිත සිටින විට ටයිමර් එක වැදුනි. උත්තරයක් නැතිව භාවනාවෙන් නැගිට සිටියෙමි. ස්වාමින් වහන්ස, වැරදි ඇතොත් නිවැරදි කර අවවාද ලබා දෙනු මැනවි. තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස.
අර මොකද්ද හිතුවා කිව්වේ අන්තිම මොහොතේ? ඒක ඇහුන්නේ හරියට.
වේදනාව ගැන හිතපු
දේ සම්බන්ධ හිත ඉඳියා උත්තරයක් නැතුව නැගිට්ටා කියලා ටයිමර් එක වැදුනට පස්සේ.
ස්වාමිනස්, ආයෙත් ටිකක් යනවා. මෙසේ හිත සිටින විට ටයිමර් එක වැදිනි. උත්තරයක් නැතිවම භාවනාවෙන් නැගිට සිටියෙමි.
මොකද්ද ඒ හිතන්නේ?
ස්වාමින් වහන්ස, වැරදි ඇතොත් ඒ සම්බන්ධව මුකුත් කියලා නෑ ස්වාමින් වහන්ස.
ඊට කලින් වාක්‍ය කියවන්න මහත්තයා දැන් පටන් ගත්ත දැන්ට.
එහෙමයි. වේදනාවට බැලීමට ගිය අවස්ථාවේ තිබූ බවටම සමානය. ආශ්වාස ප්‍රාශ්වාස කිහිපයක් ඇත. ගැප් එකක් ඇත. ඒ මොහොතේ මෙසේ හිතුනි. හිත රෙස්ට් කරනවා වගේ නැවතී සිටිනවා. ආයෙත් ටිකක් යනවා. මෙසේ හිත සිටින විට ටයිමර් එක වැදුනි.
හරි. ඔව්. හොඳයි. දැන් මේ වார்த்தාව තුල ලොකු කතාවක් තියෙනවානේ, ලොකු විස්තරයකුත් ලියලා තියෙනවා. ඉතින් ඒ ලියලා තියෙන්නේ එකල්ලා පුරුදු කරලා ඉතින් තමුන්ගේ අත්දැකීම. ඉතින් දැන් බැලුවොත් දැන් ඔතන දැන් අර මුලින් එන්නේ සැප වේදනාවක්. බොහොම කැමැත්තෙන් අපි තියාගෙන ඉන්න උත්සාහ කරන වේදනාවක්. නවත්තගෙන තියාගෙන ඉන්න පුළුවන් නම් හොඳයි කියලා හිතෙන වේදනාවක් තමයි ওই මුලින් උදා වෙලා එන්නේ. නමුත් ඒ වේදනාවම තව වෙලා ඉඳියොත් කොහොමද බලන්න මේක පරිවර්තනය වෙලා ගිහිල්ලා අන්න අර විදිහට දුක්ඛ වේදනාවක් පැත්තට හැරෙන්නේ ටික ටික, අන්න අර කකුලේ වේදනාවක් දිහාවට හැරෙන්නේ ටික ටික. දැන් හැම වෙලේම අපිට තේරෙනවා අර හොඳ පැත්තට සැප පැත්තට ගියොත් අනිත් පැත්තට දුකකුත් ඒක පිටිපස්සේ එනවා. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. අර කන්දක් නැග්ගොත් පල්ලමක් තියෙනවා. පල්ලමක් බැස්සොත් කන්දක් තියෙනවා. ඔන්න ඔය වගේ ගතියක් තියෙනවා. ඉතින් අපි හිතනවා හැම වෙලේම මෙන්න මේ හොඳ කෑල්ල තියාගෙන අනිත් කෑල්ල අයින් කරගන්න පුළුවන් වේද කියලා. ඉතින් ඕක තමයි මේ බන්ධනේ. ඕක තමයි අපි වරද්ද ගන්න තැන. නමුත් අන්න හොඳ කෑල්ල අරගන්නකොටම ඒකත් එක්කම තව කෑල්ලක් ගැලපිලා එනවා. තව කෑල්ලක් පුරුද්දලා එනවා. මොකක්ද එන්නේ? අන්න නරක කෑල්ලත් එනවා. ඉතින් ඒකයි ඔය කියන්නේ යම් කිසි මේ ලෝකේ සැපයි මනාපයි කියලා දෙයක් තියෙනවද? අපි කැමති කියලා යම් කිසි අල්ලගත් දෙයක් තියෙනවද? ඒ කැමැත්තට හා සමාන දුකක් ඒක පිටිපස්සේ අනිවාර්යෙන් සැඟවිලා තියෙනවා. ඉතින් අන්න අර කැමැත්ත ලං කරගත්තාම ඒත් එක්කම දුකකුත් ලං කරගත්තා වෙනවා. දුකකුත් තමුන්ට සමීප කරගත්තා වෙනවා. ඉතින් අපි බලන්න මේ ජීවිතේ කොච්චරනම් කැමති කියලා දේවල් ලං කරගෙන ඉන්නවද කියලා. ඉතින් හැම වෙලේම තේරුම් ගත යුතු තමයි අන්නේ කැමති දේවල් ලං කර කර ඉන්නකොට, ඒව ලං කරගෙන ඉන්නකොට අන්න ඒහා සාපේක්ෂ දුකක් අපි ලං කරගත්තා වෙනවා. ඒක වෙනස් වෙච්ච දවසට, නැති වෙලා ගියපු දවසට අන්න ඒ වගේ සාපේක්ෂ දුකක් ලං කරගත්තා වෙනවා. ඉතින් කෙනෙක් හිතනවා කල්පනා කරනවා මට නම් එහෙම උනේ නැහැ. මගේ නම් දූ දරුවෝ මට ඕන විදියට ඉන්දියා පවුල් ඒ විදියට තියුණා, මගේ වස්තු සම්භාර ඒ විදියට තියුණා, බොහොම සතුටින් ජීවත් වෙනවා. කිසිම අවුලක් නැහැ මගේ ජීවිතේ කියලා ජීවත් වෙනවා. නමුත් මේ දැනත්තට තේරෙන්නේ නැහැ ඔය ලං කරගත්ත ටික ඔක්කොම අර අවසාන මොහොතේ අතරින අවස්ථාවක් උදා වෙලා එනවා කියන එක. අතරින්න හේතු වෙනවා කියන එක මෙතනතර තේරෙන්නේ. එතකොට අතරිනකොට අර අර පවුලේ පිරිසට තියෙන ඒ හිතවත්කමට ආදරයට හා සාපේක්ෂ දුකක් අනිත් පැතර විඳින්න වෙනවා කියන එක මෙතනතර තේරෙන්නේ. මෙතනතර තේරෙන්නේ. ඉතින් ඒ වෙනුවට අන්න අල්ලගෙන බදාගෙන ඉඳලා අන්තිම මොහොතේ ඉතින් අමාරුවේ වැටෙනවා. අමාරුවේ වැටෙනවා. මේක අත්හැරලා යන්න එපේ. මේ කට්ටියකින් වෙන් වෙලා යන්න එපේ. ඉතින් වෙන් වෙලා යනකොට අර තියෙන හිතවත්කමේ ආදරේ සාපේක්ෂ දුකක් ඒක පිටිපස්සේ සැඟවිලා තියෙනවා අනිවාර්යෙන්. ඉතින් ඒකින්ද තමයි ඔය දැන් ඔය අපි අද බණට තියාගත්ත කතාවෙත් ඒ මෙහෙණින් වහන්සේත් මොකද කරන්නේ මේ ඔක්කොම කලින් මත ඇරලා අන්න තමුන් විවේකයෙන් ඉන්නවා. අර දූදරුවෝන්ගේ වැඩ තියෙනවා. ඒ දූදරුවෝන්ගේ වැඩ තිබිද්දි ඒවා පොඩ්ඩක් අයින් කළා එවෙන් වෙන් වෙලා අන්න පැවිදි ජීවිතයක් ගත කරනවා. මොකද මේ කලින්ම කඩලා බිඳලා දාලා තියෙන්නේ. ඔක්කොම කඩ බිඳ බිඳ දාලා යන ගමනක් තමයි තියෙන්නේ එක පැත්තකින් බැලුවොත්. තමුන් ඔක්කොම එකතු කරගත්ත දේවල් පොළොවේ ගහලා විනාශ කරලා අර පුවක් ඉත්තක් ගලේ ගැහුවා වගේ විනාශ කරලා අන්න යන්න යනවා. මොකද්ද මේ කරන්නේ? ඇයි මේ කරන්නේ? අන්න අර කලින්ම මේවා විනාශ කරලා ඒ දුක අත්විඳලා තියෙනවා නම් හොඳයි. මොකද හේතුව අන්න දවසක අන්න අර ඒකට මුහුණ දෙන්න වෙනවා. වෙන් වෙලා යන මොහොතේ මුහුණ දෙන්න වෙනවා. ඉතින් අර අර සාමාන්‍ය ස්වරූපේ නැතුව මොකද කරන්නේ? අන්නර බොහොම සැහැල්ලුවෙන් ගහක් මුලට වෙලා විවේකීව පොඩි නැප් එකක් දාගෙන ඉන්නවා. දානෙම වළඳලා අවස්සරි පොඩ විවේකෙන් ඉන්නවා. ඉතින් ඒ විදිහේ පරිවර්තනයක් අපේ හිතවලත් ඇති කරගන්න ඕනේ. ওই ටික අතහැරලා බින්දලා කටලා බින්දලා දාලා ආවේ නැතත් අන්න ඔවට තියෙන බැඳීම යම්කිසි දවසක මට අතාරින්න වෙනවා. ඔය සැප වේදනාව පිටිපස්සේ දුකක් සැඟවිලා තියෙනවා කියන එක හැම වෙලේම තේරුම් ගත යුතුයි. හැම වෙලේම තේරුම් ගත යුතුයි අපිට ඉතින් මේ බොහොම ප්‍රියයි මනාපයි මං කියන විදිහට ඔක්කොම වැඩ කටයුතු වෙනවා කියලා. නමුත් අන්න අවසාන මොහොතේ ওই ටික අතහැරලා දාලා යන්න වෙනවා. ඉතින් ඒක ගැන තේරුම් අරගෙන කලින්ම මොනවා හරි කරගත්තොත්, කලින්ම මොනවා හරි උත්සාහයක් ගත්තොත් අන්නේ දැනත්තට පහසුවක් ජීවිතේ ලං කරගන්න පුළුවන්. ඉතින් නොකරන කට්ටිය ගැන ඉතින් අපිට කරන් දෙයක් නැහැ. නොකරන කට්ටියට ඉතින් අපි කියන්නේ ඉතින් පස්සේ බුලුවන් වෙච්ච දවසක බලාගන්න කියලා තමයි කියන්නේ වෙන්නේ. ඉතින් මේ කරලා ඒ විදිහට අත්දකින්න කෙනෙක්ට තේරෙනවා මෙන්න මේ සැප වේදනාව පිටිපස්සේ අනිවාර්යෙන් දුක් වේදනාවක් සැඟවිලා තියෙනවා. ඊට පස්සේ දුක් වේදනාව දිහා බලන ඉදියොත් ඒකත් ටික වෙලාවකින් නැති වෙලා යනවා. ඒකත් ටික වෙලාවකින් නැති වෙලා යනවා. අන්න අර විදියට නොසිතාම විවිධ මෙනෙහි කිරීම් එනවා. මේ ධර්මය ගැන අහපු දේවල් එනවා. ඉතින් ඒ දේවල් ආවට මොකද? ඒවත් ටික වෙලාවකින් නැති වෙලා යනවා. ඒවත් ටික වෙලාවකින් නැති වෙලා යනවා. තමන්ගේ හිතට මොකක් හරි රාගය දනවන හිතවිල්ලක් නැගිලා එනවා. ඒකෙන් යම්කිසි ප්‍රීතියක් හිතේ යම්කිසි සතුටක් තියනවා වෙන්නත් පුළුවන්. අර හිතවිල්ල මත පදනම් වෙලා ඒක කකා කකා යනකොට. නමුත් අනේ ඒක නැති වෙලා ගියපු වෙලාවට අන්න අර ඒ හිතවිල්ල නැති වෙලා ගියපු වෙලාවට ඒ සතුට ඒ ආස්වාදය නැති වෙලා යනවා. ඊළඟට ක්‍රෝධ සිතවිල්ලක්, ද්වේෂ සහගත සිතවිල්ලක් හිතට නැගිලා එනවා. එතකොට ඒකෙන් පීඩාවක් අපේ හිතේ ඇති වෙනවා. නමුත් ඒ සිතුවිල්ල නැති වෙලා ගියපු වෙලාවට අන්න ඒකෙන් ඇතිවෙච්ච ඒ පීඩාව නැති වෙලා යනවා. නොහොම හැම වෙලේම පොසිටිව් නෙගටිව් යන එකක් තමයි තියෙන්නේ. ඉතින් ඒ ගිහිල්ලා අන්තිමට එන්නේ බිඳුවටම තමයි. ඉතින් ඒකින්ද බලන්න මෙන්න මේ වගේ පරිවර්තන වෙනකන් වාඩි වෙලා ඉඳියොත් ඔව අත්දකින්න පුළුවන්. ඔය අත්දකින්න ප්‍රමාණයටම තමුන්ගේ ජීවිත පරිවර්තනයකුත් වෙනවා. ඉතින් එවැනි වූ පරිවර්තනයක් සඳහා තව උත්සාහ කරන්න කියලා අපි කියමු.
මසනාසේ ඊළඟ වார்த்தාව ගරුතර ස්වාමින් වහන්සේට නමස්කාර කරමි. සක්මන් භාවනාව. සක්මන ආරම්භ කළේ සිමෙන්ති පොළොවක. දිග පියවර 35කි. වම දකුණ ලෙස පාද මාරුවෙන් මාරුවට තබමින් සතිමත්ව ඇවිද්දෙමි. එහිදී ලද අද්දුටු දේ මෙසේ ලියා ඉදිරිපත් කරමි. ලිස්ට් එකක් දීලා තිනෝ ස්වාමීන් වහන්සේ 1 2 3 කියලා මම ඒ ටික කියවන්නම්. යටිපතුල් වලට ශීතල ස්පර්ශ විය. පොළවේ සමහර තැන් උණුසුම්. 2 වම දකුණ වෙනුවට මුළු කයේම ක්‍රියාකාරීත්වයක් දැනේ. තුන දැන් කය ඉදිරියට ඇදෙන බව මිස වම දකුණ ලෙස ප්‍රකට නොවේ. හතර ඔසවන පාදයක් පාසා හිස් අවකාශයක් දුටුවෙමි. පර්යංකය සක්මන සම්පූර්ණ කර පර්යංකයට වාඩි වුනෙමි. වාඩි වී දැස පියාගෙන වාඩි කරවා ඇති කය දෙස බලා සිටියෙමි. ක්ෂණයකින් හුස්ම රැල්ල ප්‍රකට විය. අද වැඩිපුර පෙනුනේ හුස්ම අතර අවකාශයයි. එහිම රැඳී සිටීමට කැමැති බව දැනුනි. නමුත් හුස්ම සියුම් වී වඩාත් විශාල අවකාශයක් දුටුවෙමි. එම අවකාශය කෙමෙන් අහස පුරා පැතිරෙන්නට විය. එහි රැඳී සිටියේදී හුස්ම වැටෙන බවද පෙනුනි. මෙසේ අවකාශය තුලද හුස්ම දෙසද සති සංචරණයෙන් බලා සිටීමට හැකි විය. සිත ගැඹුරු සමාධියක නැති බව දැනුනේ ශ්‍රෝත ඉන්ද්‍රිය ක්‍රියාත්මක වන බව දැනුන නිසාය. ඇම්බියුලන්ස් එකක නොකඩවා ඇසුන ශබ්දයක් අතරින්ද සිත අරමුණේ ඒකාග්‍රතාවය ඇති බව දැනුනි. එය භාවනාව සාර්ථක වූ බවට ලකුණක් විය. අවසාන වශයෙන් දැනගත්තේ ආකාශ සංඥාව පුරුදු කිරීමට නම් ලොකු හාමුදුරන්ගේ උපදෙස් පරිදි මේ පෙනෙන අවකාශයම නැවත නැවත බහුලීගත කළ යුතු බවකි. ධ්‍යාන මට්ටමකට ළඟා විය හැක්කේ එවැනි අකණ්ඩ පුහුණුවකින් බවද මට අවබෝධ වේ. නමුත් මට එය තවමත් සිතුවිල්ලක්ම පමණයයි හැඟේ. උපදෙසක් පතමින් නවතිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. වාර්තාව අවසන්. ස්වාමීන් වහන්ස
හොඳයි. දැන් මේ ප්‍රතිපදාවේ තියෙන වැදගත් දෙයක් තමයි, අපිට නොපෙනෙන දෙයක් තමයි, මේ සිහිය පිහිටවන වැඩේ කරගෙන යනකොට ටිකක් පුරුදු කරනකොට ඒක විසින්ම අපිව අරගෙන යනවා. ඒක විසින්ම අපිව යම්කිසි පාරකට අරගෙන යනවා. ඉතින් ඒකයි ඔය ධර්මයේ පිළිබඳ සඳහන් වෙනකොට, ධර්මයේ ගුණයක් ගැන සඳහන් වෙනකොට කරනවා. මොකද්ද මේක? හර පඩිවෙලක් නැගෙනවා වගේ යම්කිසි ගමනක් අපිව අරගෙන යනවා. ආරම්භය ගන්න එක තමයි ඕනේ. අර විදියට පොඩ්ඩක් අර ධර්ම දේශනාවේදී අපි කියන්න උත්සාහ කරපු විදිහට පොඩ්ඩක් මේක කරගෙන නිකන් ඒ බස් එකේ ෆුට්බෝඩ් එකේ හරි කමන්නේ එලිලා ටිකෙන් ටික ගමන යන තමයි ඕනේ. සීට් එකකම වාඩි වෙලා මට පළවෙනි සීට් එකම ඕනේ, එහෙම එකක් නැහැ. ඒ වෙනුවට අර කරන බස් එකක අර හරිය දිහාවට යන බස් එක නැගලා පොඩ්ඩක් එලිලා ඉන්නවා. එලිලා ඉන්නකොට ගමන යවෙනවා. ඉතින් මේකත් ඒ වගේ දෙයක්. එහෙම නැත්නම් අර සටනට ගිහිල්ලා පොඩ්ඩක් ගහගන්න යන්නේ නැහැ. ඒ වෙනුවට පොඩ්ඩක් බහනවා. මාර දක්ෂයෙක්නේ. කොහොමද මේ විදිහ දෙයක් කරන්නේ? කොහොමද ওই ඒවා ඉගෙන ගත්තේ? ඊට පස්සේ අරූම ඉදිරිපත් වෙලා අපිට කියලා දෙනවා, අයියෝ හරි ලේසි මේක, අච්චර අමාරු වන්නේ නැහැ කියලා ඒකම ඉදිරිපත් වෙලා කියලා දෙනවා. එහෙම නැත්නම් මාරේ ඇවිල්ලා ගුවාම මේකෙන් බේරලා ගියා කියලා හිතන්න එපා කියලා, අනේ ඉතින් ඔහේ ගන්න හොඳ නැහැ නෝ දොස් කියන්නේ කියලා කියනවා. අන්න ඒ විදිහට මේක ටිකෙන් ටික කරගෙන යනකොට තමුන්ම හිතාගන්න බැරි විදිහට මේ පාර ගැළපිලා එනවා. ඉතින් ඒ ගැළපීම තමුන්ගේ හිත තුළින්ම වෙන පරිවර්තනයක්. ඉතින් ඒ සලකුණු ටිකක් ඔය වார்த்தාවේ සඳහන් වුණා. මොකද්ද? අනර වම දකුණ විදිහට තියාගෙන බලාගෙන ගියපු එක දැන් එහෙම බලන්න බෑ කියලා කියනවා. දැන් නිකන් අරමුණු වෙන්නේ අන්න ඔහි ඉදිරියට ඇදීගෙන යනවා කියන ස්වභාවයක් කියලා කියනවා. ඊළඟට හුස්ම බලාගෙන අමුඩ ගහගෙන ඉන්දිය තැනත්තාව අන්න මොකද වෙන්නේ? හුස්ම අතර අවකාශයට ඇදිලා යනවා. ඒ අවකාශයට අපි අවධානය යොමු වෙනවා. ඊට පස්සේ කලින් වාර්තාව ලියපු එකන සඳහන් කරලා තිබුණා, මොකද මේ හුස්ම ගැනීමත් නිකන් වෙහෙසක් වගේ දැනෙනවා. මේ හුස්ම දිහා බලා ඉදීමත් වෙහෙසක් වගේ දැනෙනවා. මේ කතන්දර මොනවද? මෙන්න මේ හිතේම වෙන පරිවර්තනය තමයි මේ පේන්නේ. ඉතින් එයාම අර වටික අතහැරලා දානවා. ඔය වම දකුණ කියන එක වෙහෙසයි. එහෙම නැත්නම් මේ සක්මන නිකන් ඔහේ ඇදීගෙන යන ගතියත් එක්ක ඉන්න එක පහසුයි. හුස්ම බලනකොට ඇඩි හුස්ම අතර අවකාශයේ ඉන්න එක පහසුයි කියලා. අන්න එයා විසින්ම පරිවර්තනයක් වෙනවා. එහෙම නැත්නම් මේ ධර්මය අපි තුල ක්‍රියාත්මක වෙනවා. අපි අර අල්ලගෙන තද කරගෙන පටන් ගන්න මොකද ටිකෙන් ටික අතරන දිහාවට තමයි යන්නේ. ඉතින් එහෙම යනකොට අපි ඒකට හරස් වෙන විදියක් කල්පනා කරනවා. මේ අවකාශය ධ්‍යානයක් බවට පත් කරගන්න බැරිද කියලා. අන්න ඒ විදිහේ උත්සාහයක් වුණත් අපේ හිතට නැగిලෙන්න පුළුවන්. ඒ විදිහේ අදහසක් උදහසක් වුණත් අපේ හිතට නැగిලෙන්න පුළුවන්. අර ඉබේ යන ගමනට මොනවා හරි ටිකක් හරස් කළා දාලා ඊට පස්සේ කල්පනා කරන මේක කොරණ දෙයක් බවට පරිවර්තනය කරගන්න පුළුවන්ද මේක කියලා. කොරණ දෙයක් බවට පරිවර්තනය කරන්න උත්සාහයක් ගන්නවා. නමුත් ඇත්තටම මෙහෙම කරන්න පැත්තේ ඉඳලා කෙරෙන පැත්තට තමයි ඔය ගමන් කිරීම තියෙන්නේ. මොනවා හරි කරමින් තමයි පටන් ගන්නෙ. නමුත් ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික කෙරෙන දිහාවට තමයි යන්නේ. ඉතින් ඒ සාක්ෂි තමයි ඔය වார்த்தාව ඇතුලේ තියෙන්නේ. නමුත් ඒක තව තව ඒකට අනුග්‍රහ කරන්න කියලා අපිට උපදේශක් දෙන්න පුළුවන්.
එමයි ස්වාමීන් වහන්ස, ලිඛිත ප්‍රශ්න අවසන් ස්වාමීන් වහන්ස. අපිට කාලය කොහොමද දන්නේ? අද දවසේ විනාඩි 15ක් වුණා මම හිතන්නේ
තියෙනවා. ඔව් අපිට පොඩි වෙලාවක් තියෙනවා අතුස්සන් දෙන්න කට්ටියට.
ඔව් එහෙනම් මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා සහභාගී වෙලා ඉන්න අයගෙන් ප්‍රශ්න තියෙනවා නම් කරුණාවෙන් ඉදිරිපත් කරන්න කියලා. ගුණාමන්ත මහත්තයා අන්මියුට් කරලා ප්‍රශ්න ඉදිරිපත් කරන්න. සරණයි.
තිරුවන් සරණයි. බොහොම ස්තුතියි නදී. තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ, අවසරයි. මට තියෙන ප්‍රශ්නේ දැන් අර ආනාපාන සතිය වගේ යෙදීගෙන ඉඳලා හිස්තැනට ආවම එතන අවකාශයේ බලනකොට අවකාශයේ තියෙනවා සියුම් කම්පනයක් වගේ එකක් දැනෙනවා. ඒක මට තේරෙන්නේ නම් නිකන් ආනාපාන සතිය තියෙන කම්පන ස්වභාවයම අවකාශයටත් ඇවිල්ලා වගේ අදහසක් තමයි මට තේරුණේ. ඒකේ ඇතිවීම නැතිවීම වගේ එක බලන්න පුළුවන්කමක් තේරුණාද? ඒක සුදුසුද සොයිනාස? දැන් නිකම්ම බලාගෙන ඉන්නවට වඩා මෙතන මේ කම්පනයක් ඇති වෙනව නැති වෙනව විදිහට වගේ ඒක හැමතිස්සෙම නෙමෙයි. නමුත් සමහර වෙලාවට ඒක සියුම්ව ප්‍රකට වෙනවා. එහෙම ස්වභාවයක්. ඒක සුදුසුද කියලා එක තමයි සොයිනාස පළවෙනි ප්‍රශ්නේ. ප්‍රශ්න දෙකක් තියෙනවා සොයිනාස.
ඉතින් එහෙම ගැටලුවක් නෑ. ඒක ගොඩක් වෙලාවට අපි බලනා වෙනකොට අපේ අවධානයට අසුවීමක් තමයි තියෙන්නේ. ඉතින් ඒ අසුවීම ගැටලුවක් නෑ. අර කලිනුත් කිව්වේ මම මේ හිතනා නෙමෙයි වෙන කෙනෙක් සඳහන් කරලා දෙනු හිතනා නෙමෙයි හිතෙනවා. ඉතින් හිතෙනේවට අපි ගැටලුවක් කියලා කියන්නේ නැහැ. ඒ වගේ අවධානයට බලනවා වෙනකොට ගොඩක් වෙලාවට හසුවීමක් තමයි තියෙන්නේ. දැන් කෙනෙක් ඊයේද කොහෙද සඳහන් කරනවා මට මේ හුස්ම බලන්න ගියාම සිහිය පිටවන්න ගියාම මට මේ අවධානයේ හුස්ම ගැනෙනවා. මම හුස්ම ස්වභාවික ක්‍රියාවලිය නිරීක්ෂණය කරනවා වෙනකොට මට හුස්ම ආයාස කිරීමක් වෙනවා කියලා කියනවා. නමුත් ඇත්තටම අන්න ඒක මුලදී එන ලක්ෂණයක්. මුලදී මතුවෙන ගැටලුවක්. ඉතින් අවකාශයක් අපේ අවධානයට අහු වුණත් අන්න ඒකත් ටික ටික මම මේක බලනවා කියන හැඟීමක් එක තමයි එන්නේ. නමුත් ටිකෙන් ටික තේරෙනවා අන්න මේ ඒකත් අපේ අවධානයට අසු වෙනවා. ඉතින් අවකාශයේම ඉන්න උත්සාහ කරොත් ආපහු ඔන්න ආමුඩි ගහගත්ත වෙනවානේ. ආපහු ආමුණි ගහගත්ත වෙනවා. ඉතින් ඒ වුණාට අවකාශයට අවධානය ගියොත් අවකාශෙන් මිදිලා එෑමකුත් ඒ එක්කම තියෙනවා. මිදිලා આવොත් ආපහු දවසක අවකාශයට යන්න පුළුවන් හැකියාවකුත් ඒ එක්කම තියෙනවා. ඔන්න ඒ විදිහට ඔන්න ඔය දෙක අතර වෙනස තමයි අපි නැති කරන්න උත්සාහ කරන්නේ. අපේ හිතේ තියෙන පෙරලිය. දැන් අර කලින් වார்த்தාවක් සඳහන් වුණා. මොකද්ද? මම මේ විදිහ ස්තැනකට ඇදිලා ගියා හුස්ම දෙක අතර. අනේ එතකොට මට මොකද්ද යම්කිසි හිතේ තැතිගැත්මක් බයක් ඇති වුණා. ඉතින් මම නැගිටලා ඇස්සරියා වගේ කියලා එකක් නැති වුණේ. ඊට පස්සේ දෙවනි දවස කරනකොට එච්චර නැහැ. අන්න ඒ විදිහට හැම වෙලේම මෙන්න මේ වෙනස වෙනසින් එන පීඩනය අපේ හිතේ අඩු වෙනවා. කම්පනය අපේ හිතේ අඩු වෙනවා. ඉතින් එතකොට හැම වෙලේම ගියොත් එනවා. සැපයක් ආවොත් දුකක් එනවා. ওই දෙක අතර හුමාරුව තියෙන. ඉතින් අපි සැපයක් ආපු වෙලාවට එන සතුටයි දුක් ඒක නැති වෙලා ගියාම ඇති වෙන දුකයි. දුකක් ආපු වෙලාවට එන දුකයි ඒක නැති වෙලා යනකොට ඇති වෙන සතුටයි. ඔන්න ඔය දෙක අතර වෙනස තමයි අඩු කරන්න උත්සාහ කරන්නේ. ඉතින් ඒ සඳහා කළ යුත්තේ මොකද්ද? අන්න අර හුවමාරුවට අනුග්‍රහ කරන්න. ඒ හුවමාරුව එකක් මම පක්ෂයි එකක් අපක්ෂයි කියලා අන්න ඒ දෙක අතර අපේ හිත විසින් ඇති කරන පෙරලිය. හිත විසින් එකක් ඉල්ලද්දි තව එකක් ප්‍රතික්ෂේප කරන ස්වභාවය අත්දකින්න කියලා කියන්න පුළුවන්.
එතන සොයනාසී එක කලින් වර්තාවෙත් කියවුන හැටියට මට තේරුනේ ආනාපාන සතිය දිහා බලනකොට ටිකක් පොඩි වෙහෙසක් වගේ තියෙනවා. ඒතර අවකාශයේ අහස වගේ දිහා බලාගෙන ඉන්නකොට ඒ වෙහෙස අඩුයි. ඒක තමයි මම ඒක එහෙම බැලුවේ. නමුත් ඒ අවකාශය අතරින් අර ලොකු සොයනාසීත් කියලා තියෙන විදිහට හුස්ම රැල්ල දිහාත් බැලුවා. මම ඒ විදිහට කරගෙන යනනම් සොයනාස දෙවෙනි ප්‍රශ්නය තමයි දැන් සාමාන්‍ය ජීවිතයේදී මම මේ කය දිහා බලනවා. ඒ කියන්නේ කයනුපසනා විදිහට වගේ කරනවා. එහෙම කරද්දී මේ අසීමිත විදිහට අලසකමක් එනවා. ඒක භාවනාවේ ප්‍රතිඵලයක් විදිහට මම බණවලදී අහලා තියෙනවා. නමුත් ස්වාමීනාස ඒක මේ ඒ අලසකම සමහරලට මට පේනවා නිකක් අනිත් කටයුතුවලදී බාධාවක් වගේ පේන තැනක්, එතන මොකක් හරි සම්‍යක් ප්‍රයෝගයක් තියෙනවාද, ඒ වගේ මරණානුසතිය හරි එහෙම රකම එහෙම මේ උපදේශයක් දෙන්න පුළුවන් විදිහක් තියෙනවා ස්වාමීනි. අලසකම මං අලසකම අඩු කරන්න ගියොත් භාවනාවත් අඩු වෙන බව මට පෙන්ලා තියෙනවා. සති ගණන් පස්සට ආපස්සට හැරිලා බලද්දී පේනවා ඒ අලසකම අඩු වෙන්න ඕන කියලා හිතලා වැඩ කරොත් භාවනාව තමයි අඩු වෙන්නේ. භාවනා කරන් යනකොට අලසකම වැඩි වෙනවා. එතකොට මේ ඒක ගැන උපදේශයක් දැනගන්න කැමති ස්වාමීනි අවසරයි.
එතකොට මේ අලසකම අඩු කරන් ගියාම භාවනාව අඩු වෙනවා කියලා නේ මහත්ය කියන්නේ. එතකොට එන්නේ ඒ එතන භාවනා කියලා පාවිච්චි කරන අදහස අපිට පැහැදිලි කරන්න.
ඒ කියන්නේ සොයිනස සක්මනත් පරියන්කයත් සාමාන්‍ය ජීවිතයේදී කයට සිත පිහිටවල ඒ කියන්නේ කය ඉරියව්ව පටවි ස්වභාවයේ නිරීක්ෂණය කරන එකත් කරන කාර්ය මේකට මම යොදන සිහිය වැඩි කරනකොට මට මම දැනගෙන තියෙනවා මේක සොයිනස මාස දෙකක විතර සමාලෝචනයකින් කියන්නේ ඒක වැඩි කරනකොට මේ අලස බව එනවා. සමහරවිට ඒ අලස බවෙන් දැන් සාමාන්‍ය වැඩ කරද්දී අලසව ඉන්න බෑනේ. එතකොට ඒක අලස බව අඩු කරගෙන යනකොට අර භාවනා යාර කටයුතුත් අර සිහිය යොමු කිරීමත් පොඩ්ඩක් අඩු වෙන බව මම නිරීක්ෂණය කරා ස්වාමීනා. ඒක ටිකක් කාලයක් කරලා මේ නිරීක්ෂණය වුණේ.
ඔව් ඒ කියන්නේ නිකන් අර ආයාස කිරීමක් ගැනද ඔය කියන්නේ? දැන් සක්මන් පරියංග කරන්න පුළුවන්, ආයාස කරන්න ගියාම අලසකමක් එනවා කියලාද කියන්නේ? ඒක අවධානයෙන් සිහිය යොමු කරන්න ගියාම අලසකමක් එනවා කියලාද ඔය කියන්නේ? එකේ දැන් අර
ඕවරෝල් සම්පූර්ණ වශයෙන් සොයින්නස ඒ කියන්නේ තනිකරම දැන් හුස්ම ගන්න එක පවා වෙහසක් සාමාන්‍ය ජීවිතයේදී ඇවිදින එක පවා වෙහසක් බවට පත් වෙන මට්ටමකට එනවා. ඒ කියන්නේ මේ ඇවිදින්නේ ඇයි මම මේ එක තැනකට ඉඳලා හිටියනම් වාඩි වෙලා හිටියනම් මිට වඩා හොඳයි නේද කියන අදහසට එනවා. ඒ කියන්නේ ඒ වතුර වීදුරුවක් බොන්නුනත් ඇයි දැන් බොන්නේ, තව ටිකක් වෙලා ඉන්න පුළුවන් ඉඳලා, තව ටිකක් වෙලා ඉඳලා අපු ටික වෙලාවකින් මේ වතුර වීදුරුව මම බිව්වනම් හරිනේ කියන මට්ටමට ඒක එනවා ස්වාමිනාස.
ඔව් ඒ කියන්නේ මුකුත් නොකර ඉන්න වගේ අදහසක් තමයි එක
ගැලපිලා. ගල් පිළිමයක් වගේ ඉන්න තිබ්බනම් තමයි අධිකම සැප අධිකම ඊටාම හොඳ කියන අදහසට ඇවිල්ලා තියෙන්නේ ස්වාමිනා.
ඔව් ඉතින් අර මේ මෙහෙම දෙයක් කරන්න ඕකත් එක්ක ඉඳලා බලන්න. ඒ මේ නිකන් දැන් ඕකේ ආලසකමක් නෙන්නේ, ඒකත් එක්ක ඉඳලා බලන්න ඒක කොයි විදිහටද වෙනස් වෙලා යන්නේ කියලා. ඔක්කොම ඔය සයිකල්ස් තමයි යන්නේ. එතකොට අලසකම කාලෙකට එනවා. කාලෙකට ගොඩක් උනන්දුයෙන් වැඩ කටයුතු කරගෙන යනවා. දැන් අපිට උනත් ඉතින් ඕ වගේ අත්දැකීම් තමයි තියෙන්නේ. කාලෙකට බොහොම පැවිද්දගෙන බොහොම උනන්දුයි, බොහොම උත්සාහවන්තයි. තව කාලෙකට අන්න නිකන් මේක එපා වෙලා වගේ ඔන්න ඔහේ ඉන්න ගතියක් තියෙනවා. කාලයකට ඔන්න නොයෙකුත් දේවල් වලට උනන්දුවෙන් යොමු වෙනවා. කාලයකට එච්චර උනන්දුවක් නැහැ. ඒක පිළිබඳ අදහසක් නැහැ. ඔන්න ඔය විදිහට ඔය දේ අත්දකින්න පුළුවන්. ඉතින් ඔය ඔය සයිකල්ස් වල තියෙන එක තමයි ඔය ඕක දෙක තුනක් පැනුවාට පස්සේ ඕවා ළඟ ළඟ තමයි එන්නේ. අර මුලින් එන එකට එන්නේ සති ගණන්, සමහර විට මාස ගණන් එක දිගට ඇදෙන ඒවා තමයි මුලින් එන්නේ. නමුත් ටිකෙන් ටික ටිකෙන් ටික ඒවා යනකොට තේරෙනවා අර අච්චර මේ ලොකු සයිකල්ස් යන්නේ නැහැ. දැන් කලින් මාස දෙකෙන් තුනෙන් ගියපු ඒවා දැන් සතියෙන් දෙකෙන් යනවා කියලා අදකින්න පුළුවන්. ඒතකොට හැම වෙලෙම මේ අලසකමයි උනන්දුවයි අතර පරිවර්තනයක් හුවමාරුවක් තමයි අපිට අදකින්න පුළුවන් වෙන්නේ. ඒ විදිහ අත්දැකීමක් තමයි අපිට තියෙන්නේ. ඉතින් එන්නේ ඒ අත්දැකීමට අනුග්‍රහ කරන්න. ඔය එකක් ඉවර වෙලා තව එකක් පටන් ගන්නකම් ඔය යන ගමනට ඉඩ දීලා බලන්න. එතකොට තේරෙනවා මෙන්න මේ අලසකම කාලෙකට එනවා, කාලෙකට නැති වෙලා යනවා. ඊට පස්සේ කාලෙකට මේ සිහිය පිටවන උනන්දුයි, කාලෙකට එහෙම උනන්දුවක් නැහැ. ඔන්න ඔය විදිහට හැම වෙලේම මේකක් තමයි තියෙන්නේ. ඉතින් අපි අර උනන්දු නැති වෙලාවේ අත්හැරලා දැම්මොත්, කම්මැලි වෙලාවේ අත්හැරලා දැම්මොත් ඒක හරියන්නේ නැහැනේ. ඒක හරියන්නේ නැහැ. ඒ වෙනුවට මොකද කරන්න ඕනේ? අන්න අර මම ඒකයි කිව්වේ අර බණේදිත් කියන උත්සාහ කරේ මම ඒකයි. මේ බස් එකේ නැගලා කොහොම කොහොම හරි පොඩ පොඩ ඉන්න ඕනේ. තැරැන්දි තැරැන්දි ඉන්න ඕනේ. ටිකෙන් ටික ටිකෙන් ටික ඉන්න ඕනේ. එතකොට තේරෙනවා අන්න එකක් එක චක්‍රයක් පහුවෙලා ගියා. එක චක්‍රයක් පහුවෙලා ගියා. අන්න ඊට පස්සේ දෙවෙනි එකක් එනවා. ඊට පස්සේ තුන්වෙනි එකක් එනවා. අර සුනාමිය රැලි වගේ තමයි. හැබැයි සුනාමිය නම් දෙවෙනි රැල්ලද කොහෙද තමයි වැඩි ඇවිල්ලා තියෙන්නේ. ඒ කොහොමදත් අන්න අර පළවෙනි එකෙන් පටන් ගන්න ටික ටික අඩු වෙන දිහාවට තමයි යන්නේ. ඉතින් ඒ සඳහා අපිට අනුපැත්තෙන් තව අනුග්‍රහයක් කරන්න පුළුවන්. දැන් මහත්යගේ කතාවත් එක්ක තව අනුග්‍රහයක් කරන්න පුළුවන්. ඔය භාවනා කියන වචනේ දාගත්තොත් තමයි ඔතන ගැටලු වෙන්නේ. ඊළඟට ෆෝමල් මෙඩිටේෂන් කියන පැත්තරණිය කතා කරන්නේ. ඒ වෙනුවට අන්න ටිකෙන් ටික ටිකෙන් ටික මේ සතිය කියන වචනේත් එක්ක හුමාරු කරගත්තොත් අලසකමාවත් ඒක ගැන බලාගෙන ඉන්න පුළුවන්. ඊළඟට උනන්දුවක් ආවත් ඒක ගැන බලාගෙන ඉන්න පුළුවන්. උත්සාහයෙන් සිය වඩනවා නම් ඒ කාලෙත් හොඳයි. තව කාලයක් උත්සාහය මන්දගාමි වෙනවා. ඉතින් ඒ කාලෙත් දරාගෙන ඉන්න වෙනවා. ඔන්න ඔය විදිහට අර ඒ දේවල් වලට හුමාරුවෙන් ඉඩ දෙන්න. ඉතින් මට ඔය කියන එක තේරෙනවා. ඔය වගේ හැඟීමක් ආවම ඔය රැකී රක්ෂා කරන්න කැමැත්තක් නැහැ. ඒ වගේ දේවල් වලින් ඈත් වෙලා මේ ගෙදර දොරේ වැඩ කටයුතු වලින් ඈත් වෙලා ඉන්න තමයි කැමැත්ත. නමුත් අපි තමු මෙහෙම ගෙනහලා දැන් මේ වගේ දැනකට ආවා කියලා. මේ වගේ දැනකට ආවම මොකද වෙන්නේ ටික දවසකින්? අන්න ආපහු අර වැඩ ටික මතක් වෙලා වැඩ ටිකට යන්න ඕනේ කියලා හැඟීමක් එනවා. ආපහු එහෙට ගියොත් මොකද වෙන්නේ? අනේ එහෙට ගියාම ආපහු මේකේ විවේකේ මතක් වෙනවා. ඉතින් දැන් සමහර වෙලාවල කියන ස්වයින්හන්ස මේ වැඩි ඕනේ මෙතනින් ගිහිල්ලා බස් එකේ නගිනකොටම ගෙදර යන එකේ පා වෙනවලු. ඊට ගෙදර ගියාම මෙහෙ ගැන තමයි මතකේ. ඊට පස්සේ මෙහෙ ආවම ගෙදර ගැන තමයි මතකේ. ඒ කියන්නේ ඔය වගේ දෙයක් තමයි තියෙන්නේ. ඉතින් ඒකෙ හින්දා එකට ටිකක් ඉඩ දෙන්න. අනිත් පැත්තෙන් අර තමන්ගේ වැඩ කටයුතු ටිකක් මක් හරි වැඩ ටිකක් අලුතෙන් පටවගෙන හරි කමන්නේ තව ටිකක් වෙහෙස්සිලා බලන්න. අර කම්මැලි කාලෙක මොන හරි ලොකු ප්‍රොජෙක්ට් එකක් පටන් අරන් අධාර්මික ඒවා නෙමෙයි ධාර්මික මොකක් හරි එකක් පටන් අරන් කරලා කරලා බලන්න. ඒකට වෙහෙසිලා වෙහෙසිලා බලන්න. එහෙම වෙහෙසිලා 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 ගිහිල්ලා මොකද වෙන්නේ කියලා බලන්න. එතකොට අලසකමට මොකද වෙන්නේ කියලා බලන්න. එහෙම කාර්ය බහුල වුණාම සාමාන්‍ය මොකද වෙන්නේ? අන්න අර අපිට භාවනා කියන වචනේ ඉවත් කළා සිහිය කියන වචනේ දාගන්නත් ඒක උදව් වෙනවා. දැන් අපි පැවිද්ද ඔය විදිහට මේ වගේ පරිසරයක ඉන්නකොට සම්පූර්ණ සමාජ වලින් දුරස් වෙලා ඒ විදිහට ඉන්නකොට ඔය එහෙනම් කම්මැලිකම නිදියගෙනම ඉන්න වෙනවනේ අන්තිමට. නිදියගෙනම ඉන්න වෙනවා. ඒ වෙනකොට මොන මොනවා හරි ටිකක් කරන්න ඕනේ. මේ විදිහට ඇවිල්ලා මොන මොනවා හරි ටිකක් කියලා හරි යන්න ඕනේ. ඉතින් ඔය විදිහේ දෙයක් තියෙනවා. ඒක හැම වෙලේම දෙපැත්ත බැලන්ස් කිරීමක් තියෙනවා. ඉතින් අර කම්මැලි වෙලාවට හොඳ ලොකු ප්‍රොජෙක්ට් එකක් පටන් අරගෙන කරන්න පුළුවන්. ඊළඟට ඔය දවල් අරුවට පොඩ්ඩක් හොඳට දාඩිය දාගන්න මොනවා හරි වැඩ ටිකක් කරන්න පුළුවන්. අන්න ඒ විදිහට දෙපැත්ත බැලන්ස් කරාම ඕකට මුණ දෙන්න ශක්තියක් දිනු වෙලා එයි. ඊළඟට අර භාවනා කියන වචනේ වෙනුවට සතිය කියන එක ඉස්සරහට දාගන්නත් එනේ ඒ ක්‍රියාවලිය හේතු වෙනවා. ඉතින් මොන මොනවා හරි ටිකක් අල්ලගෙන කරන්න කියලා කියන්න පුළුවන් අනිත් පැත්තේ.
එහෙමයි සොයනස මම මේ විදිහට කරන්නම්. බොහොම පිං සොයනස තිරුවන් සරණයි අවසරයි.
තව එසවිලා නැහැ ස්වාමීන් වහන්සේ. මම කවුරු ඉල්ලා සිටිනවා සහභාගීලා ඉන්න කට්ටියගෙන් තව ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා. අරුණි ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න අන්මියුට් කරලා.
අවසරයි ස්වාමීන් වහන්ස. මම අද තමයි මේ ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ වුණේ මේ යූම් එක අහන්න. මට දැනගන්න කැමති භාවනාව වෙනුවට සත්‍ය කියන එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න කියලා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.
මොකද්ද දෙවණියට සඳහන් කරපු වචනේ?
භාවනාව වෙනුවට සත්‍යය කියන
එක. මම කියපු එකද ඔය කියන්නේ?
ඔබ වහන්සේ
සතිය සිහිය මයින්ඩ්ෆුල්නස් සති ඔන්න ඒ විදිහට ওই වචන වලින් අඳුන්වන එක තමයි ගැන කියන්නේ මේ. එතකොට ඒ
කියන්නේ ස්වාමීන් වහන්සේ අපි එදිනදා කරන වැඩ වලටත් මේ දැන් සක්මන හෝ පරියන්කයෙන් තොරව සිටින වෙලාවටත් මේක ඇප්ලයි කරන්න කියන එකද?
ඔය කියන්නේ සිහියෙන් ඉන්නවා කියන අදහසනේ තියෙන්නේ. එතකොට වාඩි වෙලා ඉඳියත් වාඩි වෙලා ඉන්නවා කියන සිහිය තමයි අපි පිහිටවන්න උත්සාහ කරන්නේ. ඒ ක්‍රියාවලිය ගැන අවධානයක් තමයි තියාගෙන ඉන්න උත්සාහ කරන්නේ. ඊළඟට අපි හිතමු ඇවිදිනවා නම් ඇවිදින ගමන් ඒ ඇවිදිනවා කියන ක්‍රියාවලිය ගැන අවධානයකින් ඉන්න තමයි උත්සාහ කරන්නේ. ඊළඟට අපි හිතමු පොල් ගානවා කියලා නැත්නම් උයනවා පියනවා කියලා. ඉතින් ඒ ක්‍රියාවලිය ගැනත් අපිට අවධානයෙන් ඉන්න පුළුවන්. මම දැන් මේ වගේ වැඩකේදීලා ඉන්නවා කියන අවධානයෙන් ඉන්න පුළුවන්නේ. මම දැන් දත් මදිනවා කියන අවධානයෙන් ඉන්න පුළුවන්නේ. මම දැන් ආහාරයක් ගන්නවා කියන අවධානයෙන් ඉන්න පුළුවන්නේ. අන්න ඒ විදිහේ දෙයක් තමයි මේ කියන්නේ. එතකොට වාඩි වෙලත් කරන්න ඕනේ. ඇවිදිමිනුත් කරන්න ඕනේ. හැබැයි එතනින් වැඩේ නවත්තන්න බෑ. ඒ වෙනුවට තව තව උත්සාහවත් වෙන්න ඕනේ. ඉතින් අලුතෙන් සම්බන්ධ වෙච්ච කෙනෙක් හින්දා අපි මේ තව දෙයක් කියන්නම් අනර මේ ඔය ලිංක් දෙකක් දාලා ඇති YouTube වීඩියෝ දෙකක් ඔය සතිපාසල ඇවිදින වාඩි වෙන එක ගැන උපදෙස් තියෙනවා. ඒක දැකලා තියෙනවද? ඔව් ඒ ඒකයි ලින්ක් එකේ ඒවයි මේ මේ රාජිකාගෙන් ඉල්ල ගන්න පුළුවන්. ඒක ඉල්ලගෙන ඒක පොඩ්ඩක් බලන්න. ඒක විනාඩි 15යි තියෙන්නේ, ලොකු වෙලාවක් නැහැ. ඒක බලන්න, ඒකේ කියනවා මේ ඇවිදින විදිය වාඩි වෙන විදිය කොහොමද කියලා. ඊට පස්සේ ඒක පුළුවන් විදියට දවසට විනාඩි 15 15 හරි කමක් නැහැ. ඇවිදලා වාඩි වෙලා ඒ විදිහට පුරුදු කරන්න. පුරුදු කළා ලබන සතියට පුළුවන් වුණොත් ওই විදිහේ තමුන්ගේ අත්දැකීම සම්බන්ධයෙන් විස්තරයක් ලියලා ඉදිරිපත් කරන්න. එතකොට අපිට පුළුවන් එතනින් එහාට මේ ගමන කොයි දිහාවටද යන්නේ, කොයි විදිහටද කරන්න කියලා යම් කිසි උපදෙසක් ලබා දෙන්න. ඉතින් තේරුම් ගත යුතු තමයි මේක මේ කරලා බලන්න ඕනේ, වතුරට වැහලා බලන්න ඕනේ. වැහලා බලලා කාලයක් කරාට පස්සේ කිව්ව හැකිනේ මේ මට මේක තේරෙන්නේ නැහැ, නැත්නම් මේක මට හරියන එකක් නෙමෙයි කියලා තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඒ සඳහා කිරීම තමයි අවශ්‍ය. කිරීම තමයි අවශ්‍ය. ඉතින් පොඩක් ඒකට වෙලාවක්, සුළු වෙලාවක් වෙන් කරගන්න, වැඩි ඕනේ නැහැ. සුළු වෙලාවක් වෙන් කරගෙන ඒ විදිහට උත්සාහ කරන්න. ඊට පස්සේ එදිනෙදා වැඩ කරනකොට නැවත නැවත උත්සාහ කරන්න, ඒ කරන වැඩේට සිහියක් පිහිටව ගන්න පුළුවන්ද කියලා. ඉතින් අපේ හිත ගොඩක් වෙලාවට නොයෙකුත් දේවල් අල්ලගෙන අර වර්තමාන මොහොත ඉක්මවනවා. එක්කෝ අතීතය ගැන, අනාගත සැලසුම් ගැන, ඔහොමනේ වැඩ කරන්නේ. ඉතින් ඒ අතරේ අන්න නැවත නැවත අර නිකන් තමුන්ටම අවවාද කරනවා වගේ. එහෙම නැත්නම් අර කණ්ණාඩියකින් නිතර නිතර මූණ බලලා අපි නිකන් මූණේ මොකක් හරි ගැටලුවක් තියෙනවද, හරියට ඔක්කොම තියෙනවද කියලා බලන්නේ. අන්න ඒ වගේ නැවත නැවත තමුන් දිහාම බලනවා. අර කණ්ණාඩියකින් බලනවා වගේ. බුදුහාමුදුරුවෝ මේ අර රාහුල හාමුදුරන්ටත් ඔය කතාව කියනවා. රාහුල මේ අර නිකන් කණ්ණාඩියකින් බලලා අපි මොකද කරන්නේ? අපි බලනවා මේක මේ හරියට තියෙනවද කියලා, මූණ හරියට තියෙනවද කියලා. අන්න ඒ වගේ හැම නැවත නැවත හිතමින් කල්පනා කරමින් වැඩ කරන්න කියලා කියනවා. රාහුල පොඩි හාමුදුරන්ට. අනේ එතකොට ඒ වගේ බලන්න මේ කරන කරන වැඩක් මම නිකන් මගේ දිහාම බලාගෙන අවධානෙන් වැඩ කටයුතු කරනවාද කියලා. එතකොට ඒකෙන් අදහස් වෙන්නේ මේ වටපිටාවේ තියෙන ඒවා ඇහෙන්නේ නැහැ කියන ඒවා ඇහෙන්නේ නැහැ කියලා. ඒ වැඩේට අවධානයක් දීලා තියෙනවා. එතකොට කෙනෙක් එක කතා කරනවා නම් මගේ පූර්ණ අවධානය තියෙනවා මේ කතා කරන කෙනත් එක්ක. ඒ වටිනා විදිහට ඒ වෙලාව වෙන් කළ දීලා ඉන්නවා. මේ කතා කරන වචනෙට ගෞරවයක් කරනවා. කෙනෙක් අපිව හම්බෙන්න ආවොත් ඒ මනුස්සයා යම් කිසි දුරක් ගෙවාගෙන මෙන්න මේ විදිහට ඇවිල්ලා තියෙනවානේ. අන්න ඒ මනුස්සයාට ඒ ගෞරවය දෙනවා. එහෙම නැත්නම් ෆෝන් එක දිහා බලාගෙන යත් එක්ක කතා කරා කියලා ඒක හරියන්නේ වැඩක් නෙමෙයි. ඒ වෙනුවට මොකද්ද? අන්න gedara dore කෙනෙක් එක්ක හරි වෙන කෙනෙක් එක්ක හරි බාහිර මනුස්සෙක් එක්ක හරි කතා කරනකොට ඒ මනුස්සයාට පූර්ණ අවධානය දෙනවා. අන්න ඒ සුළු වේලාවක් හරි පූර්ණ අවධානය දෙනවා. අන්න ඒ විදිහට හැම වෙලේම අපි බලන්නේ වෙන මේ වර්තමාන මොහොත දිහාවට අවදි වෙන්න. නැවත නැවත උත්සාහ කරන්න. අර කණ්ණාඩියකින් මූණ බලනවා බලනවා වගේ තමුන්ගේ දිහා හැම වෙලේම බලනවා. ඉතින් එහෙම උත්සාහයක් ගන්න කියලා අපි ආරාධනා කරමු.
එහෙමයි සන්න.
රාජික අපේ කාල වේලාව කොහොමද දන්නේ නේද?
අපේ වේලාව ඉවරයි නදී. මං හිතන්නේ ස්වාමීන් වහන්සේලා දැන් ගොඩක් වෙහෙස ඇති අපි වැඩසටහන කියලා තමයි මට හිතෙන්නේ.
එහෙනම් මම රට බාහිර දෙනවා ඉදිරි කටයුතු කරගෙන යන්න කියලා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
තෙරුවන් සරණයි.
බොහොම ස්තුතියි නදීප්. සමා වෙන්න ඕන මගේ ආයත අද දවසේ මට තාක්ෂණික ගැටලු තිබුණ කම්පියුටර් එක ෆ්‍රීස් වෙලා දැන් මට මුකුත් කරන්න බැරි නිසා මම මේ මොබයිල් එකෙන් ලොග් වුණේ. මට දෙතුන් දිනක්ම මැසේජස් එවලා තිබුණා අද වැඩසටහන ඇහුන්නේ නැහැ කියලා. එහෙම ගැටලු තියෙනවා නම් මට ඊමේල් එකක් හරි කොහොම හරි පණිවිඩයක් දෙන්න. මම රෙකෝඩින් එක අප්ලෝඩ් කරා මේකේ වන්නම් ඕගලන්ට. අනිත් කාරණේ තමයි අවසානට අරුණිය හපු ප්‍රශ්නේ අර එදිනදා වැඩ කටයුතු සතියෙන් කරන විදිහ ගැන කරපු වීඩියෝස් තියෙනවා සතිපාසල් වෙබ්සයිට් එකේ. මම කලින් දාපු ලින්ක් එකෙන් ගියොත් සතිමත් දත් මැදීම්, සතිමත් ආහාර ගැනීම වගේ එදිනදා කටයුතු කොහොමද කරන්න කියන එක සම්බන්ධිනුත් වීඩියෝස් තියෙනවා. ඒ වගේනුත් අදහසක් ගන්න පුළුවන් වෙයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ කරපු පැහැදිලි කිරීම සම්බන්ධයෙන්. අද දවසේ වැඩසටහන අවසන් කරන්න මම පුණ්‍යානුමෝදනාවකට ඥාන මහත්මියට ආරාධනා කරනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේට බොහොමත්ම දෙපානම්ද ස්තුතිවන්ත වෙනවා. පැය එකහමාරකට වැඩි කාලයක් මේ බොහොම විස්තරගෙන අපිට මේ ධර්ම දේශනාව සහ ප්‍රශ්න උත්තර වැඩසටහන මෙහෙයවීම සම්බන්ධයෙන් ඥාන මහත්මිය ඔබතුමියට අවස්ථාව.
අවසරයි ස්වාමින් වහන්ස. ධියා ආකාශත්ථ
ච බුම්මට්ඨා දේවා නාග මෛද්දිකා